හරි. එහෙමනම් ඒ විදිහට පිරිස ඒ සිත උනන්දු වෙන කරන්න දැන්. මොකද දැන් ඒ විදිහට අපි ඒ පද හැදීම අදද්දි සියල්ල කරන්න කියලා කියන්නේ. මොකද තමන් ටිකක් ඒ සූත්‍රයෙන් කෙරෙන කාර්ය ඒ පද හදද්දි තමයි හොඳට ප්‍රකට වෙන්නේ නේද? මොකද තේරෙන්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙමු පුළුවන් තරම් ඒ සූත්‍රේ කාර්ය මොකක්ද කියලා තේරුම් ගන්න. හරි, අපි එහෙමනම් මේක කියවගෙන යමු නේද කවුරු හරි. මෙතනින් පටන් ගන්න. දැන් සූත්‍රයෙන්ම නෙවෙයි, දැන් ඊට අදාළ මෙතනි ධම්ම එක ඒ සූත්‍රේ තමයි අදාළ.
යස්ස ඉදානි සංඥා ඉති ජහායව කතා ඒවකා ඉති අපි අස්සමනී අසි චක්කු ඉන්ද්‍රියං අකතඤ්ඤෝ අසි ආකාසේ ඉව තේ අපි වන්දේ අහං සෝ අහං චත්තාරෝ ඉමේ වසලෝ ඉති මොග්ගල්ලානෝ මොග්ගල්ලානෝ ආසි බීජකෝ පාතෝ ඒව ඉතිහිද පුබ්බලෝපෝ සම්පත්තේ
උපලෝපේ සම්පත්තේ
උබ්බලෝපේ සම්පත්තේ සරේති අධිකාරෝ ඉදපන අත්තවසා විභත්ති විපරිණාමෝති කତ୍වා සරෝ සරම්හා ලෝපන්තිච වත්තමානේ සරෝස්
හරි. අපි එතකොට මේ වචන ඔක්කොම අපහු කියන්නේ නැහැ. පළවෙනි එකයි අවසාන එකයි කියලා ඉස්සරහට යනවා. යස්ස ඉදානි පාතෝ ඒව ඉති ඉද යන මෙහි පුබ්බ ලෝපේ සම්පත්තේ පූර්වස්වර ලෝපය පැමිණි කල්හි සම්ප්‍රාප්ත වූ කල්හි සරේ ඉති අධිකාරෝ සරේ යනු අධිකාර කරනු ලැබේ. ඒ කියන්නේ මොකක්ද මේ සූත්‍රයේදී සරේ කියන වචනය ඉදිරියට අධිකාර කරගන්නවා. එහෙම නැත්නම් සූත්‍ර කීපයක ඉදිරියට මේ සරේ කියන වචනේ යොදා ගන්නවා කියන එකයි තේරුම. අනුවර්තනය කරගන්න. එතකොට මේ අධිකාර කියන වචනය සූත්‍ර කීපයකදී කීපයක් සඳහා යොදද්දි තමයි අධිකාරෝ කියන පාඨය යොදන්නේ. පැහැදිලි නේ? එතකොට එක සූත්‍රයකදී නෙවෙයි, ඊට වඩා සූත්‍රවල යොදා ගන්න අවස්ථාවකදී අපි කියනවා අධිකාර කරගන්නවා කියලා. එතකොට ඒකක් දැනගෙන තියෙන්න ඕන. ඉදපන මෙහි වනාහි අත්තවතාවි අත්තවසා විභත්ති විපරිණාමෝ ඉති කତ୍වා. මේ කියන්නේ අර්ථ වශයෙන් විභක්ති විපරිණාමය සිද්ධකට යුතුයි කියලා. දැන් මේක රීතියක්. එතකොට තමන්ට අවශ්‍ය විදියට මේ අනුවර්තනය කරගන්න පදයේ විභක්තිය වෙනස් කරගන්න පුළුවන් ඒ සූත්‍රයට ගැළපෙන විදියට. ඒක තමයි එතකොට මේ රීතිය අපි දැනගෙන තියෙන්න ඕන. එතකොට මේ කියන රීතිය අනුව අපි සරේ කියලායි තිබුණේ වචනේ. ඒක අපි සරෝ සරම්හා මේ විදිය පද පෙර සූත්‍රවල තිබුණේ නැහැ. හැබැයි මේ සරේ කියන වචනයෙන්ම අපි මේ දෙක මේ විදියට විභක්ති වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. පැහැදිලිද? එතකොට මේ සරා සරේ ලෝපං කියලා තිබ්බේක සරා කියන එක සරෝ කියලා හදාගත්තා. සරේ කියන එකෙන් සරම්හා කියලා හදාගෙන ලෝපං කියන පදය ඒ විදිහටම තියාගෙන ඒ පද තුන අනුවර්තනය කරගන්නවා කියන එකයි මේකේ තේරුම. පැහැදිලිද? ඔය ඒ සූත්‍රයම අවශ්‍ය නැහැ. සූත්‍රයකින් පද කීපයක් ගන්නත් පුළුවන්. පැහැදිලි නේ? එතකොට මේ සරාසරී ලෝපං සූත්‍රයේ පද තුන විභක්ති වෙනස් කරලා තමයි මේ විදිහට සරෝ සරම්හා කියලා ගත්තේ. එතකොට ඒකෙන්ම ලෝපං කියන පදයත් අනුවර්තනය කරගත්තා. එතකොට ඒ අනුවර්තනය කරගන්න පුළුවන් මේ සූත්‍රයේ තියෙන එක වචනයක් ගන්නත් පුළුවන්, තියෙන වචන ඔක්කොම ඕනනම් ගන්න පුළුවන් අවශ්‍ය විදියට. මේකේ මේ සූත්‍රයේ අර්ථ කියන්න අර්ථය ගලප ගන්න අවශ්‍ය වෙන විදියට වෙන සූත්‍ර වලින් වචන ගන්නවා කියන එකයි අනුවර්තනය කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ତොර අපිට දැනට මේ සූත්‍රයේ අර්ථ කියන්න ඕන වෙන්නේ මෙන්න මේ වචන තුන විතරයි. අනුවර්තනය කර ගන්න ඕන වෙන්නේ අමතරව. ඒ නිසා තමයි මේ වචන තුන ගත්තේ. ඒ මුළු සූත්‍රේම ගන්න ඕන කියලා කතාවක් නැහැ. ධර්මේ වාපරෝ අසරූපා කියලා කියන්නේ මොන විදියේ සූත්‍රයක්ද? ලෝප විධාන සූත්‍රයක්. ධර්මේ තුන මේ පද තුන අනුවර්තනය කරගෙන අපි මේකේ අර්ථ කියනවා. කොහොමද? අසරූපා සරම්හා. අසරූප වූ සරයා කෙරෙන. එතකොට මේ පද දෙකම පංචමී. අසරූපා සරම්හා අසරූප වූ සරයා කෙරෙන්. පරෝ සරෝ පරෝ සරෝ පර වූ සරය වා. එතකොට මේ වා කියන වචනයේ අර්ථ දෙකක් තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට වෘතියේදී කතා කරනවා. එක අර්ථයක් තමයි ව්‍යවස්ථිත විභාෂා අර්ථය කියලා කියන්නේ. අපි ඒක ඉස්සරහට පැහැදිලි කරනවා. අපි ඒ නිසා මේක පරිවර්තනය කරන්නේ ව්‍යවස්ථිත විභාෂා වශයෙන් කියලා. ව්‍යවස්ථිත විභාෂා වශයෙන් ලෝපං ලෝපයටපත් වේ. එහෙමයි අපි පරිවර්තනය කරගන්නේ. කස්සපයස්ම දැන් ගලපලා කියමු බලන්න මේ වචන ටික. උඩ අනුවර්තනය කර උපද ටිකත් එක්ක. අසරූපා මේ වෘතියේ තියෙන පරෝ සරෝ ඊළඟට වා ඩෝපං අසමානස්වරයා කිරින් පර ඌ අසමානස්වරයා කිරින් පර ඌතරය විවස්ථිත විභාෂා වශයෙන් ලෝපයටපත් වේ කියන එක තමයි තේරුම. අපි එතකොට මේකේ කෙටි අර්ථය සිංහලෙන් සරකලා බලුවොත් කොහොමද? ස්වර දෙකක් ළඟ තියෙන අවස්ථාවක ඒ ස්වර දෙක අසමාන ස්වර නම් එකිනෙකා සරූප නැත්නම් එතකොට අසරූප කියලා කියන්නේ මොකක්ද කියලා අපි කලින් දවසේ පැහැදිලි කළා. කොහොමද අසරූප වෙන්නේ? අසරූප ස්වර වෙන්නේ අයන්න තිබුණොත් අයන්නට අසරූප ඒවා මොනවාද? ඒක කියන්න ඕන ආයන්න හැරී ඉතිරි ඔක්කොම කියලා නේද? එහෙමයි කියන්න ඕන. ඒක අයන්නට ආයන්න හැර ඉතිරි අකුරු ඔක්කොම අසරූපයි. පැහැදිලි නේ? එතකොට අන්න ඒ විදිහට අසමාන ස්වර දෙකක් නම් ළඟ තියෙන්නේ. ඒ අවස්ථාවක හැම වෙලෙම පිටුපසින් තියෙන ස්වරය ලොප් වෙනව නෙවෙයි. මේ කියන්නේ විවස්ථිත විභාෂා වශයෙන් බුද්ධ දේශනාවේ යෙදিলা තියෙන ආකාරය අනුව ඒ නිශ්චිතව තියෙනවා මේ තැන්වල තමයි ලොප් වෙන්නේ. මේ තැන්වලදී ලොප් වෙන්නේ නැහැ. මේ තැනකදී ලොප් වෙලත් යෙදෙනවා නැතුවත් යෙදෙනවා. අන්න ඒ විදිහේ අපි ඒවා පැහැදිලි කරනවා ඉස්සරහදී. ඒ ආකාරයට ඒ යෙදෙන විදියට ඇතැම් තැනකදී යෙදෙන්න පුළුවන් මේ සූත්‍රය, ඇතැම් තැනක මේ සූත්‍රය නොයෙදී තියෙන්න පුළුවන්. ඇතැම් තැනකදී අනිවාර්යයෙන්ම යෙදෙන්නත් පුළුවන්. මෙන්න මේ විදියට යෙදෙනවා නම් ඒකට අපි කියනවා ව්‍යවස්ථිත විභාෂා වශයෙන්. ඉස්සරහට පැහැදිලි කරනවා මේ ඊළඟට. මේ මොකක්ද ව්‍යවස්ථිත විභාෂා කියලා කියන්නේ? ඔව් ඔව්. අයන්නට එතකොට අයන්න තිබුණත් ආයන්න තිබුණත් දෙන්නම තමයි. ඔව් ඔව් එහෙම ගත්තා ඔව් ඔව් ඒ දෙන්නත් සරූප තමයි එමත් දෙන්න පුළුවන් අපි එතකොට මේ වෘත්තියේ ඉතිරි ටික කියාගෙන යමු අසමාන රූපම් හා සරම් හා අසමාන රූප වූ ස්වරයා කෙරෙන් පරෝ සරෝ පර ස්වරය වා විවස්ථිත විභාෂා වශයෙන් ලෝපම් පප්පෝති ලෝපයට පැමිණේ ඊළඟට විස්තර කර ඒ අපි කලින් කියපු කාරණාවමයි සමානං රූපං අස්ස ඉති සරූපෝ සමාන රූපයක් මෙයට ඇත්තේය කියන අර්ථයෙන් තමයි සරූප කියන වචනේ හැදෙන්නේ න සරූපෝ අසරූපෝ සමාන රූපයක් නැත්නම් ඒක නැති නිසා ඒකට කියනවා අසරූප කියලා. ඒ කියන්නේ මොකේටද අසවන්න කියන එකටම තමයි. අසවන්න කියන එකටම තමයි අසරූප කියලා කියන්නේ. අසවන්න අසරූප කියන දෙකේම අර්ථය සමානයි. ඊට පසු ඔන්න විස්තර කරනවා මෙහෙම කාරණාවක්. යස්මාපන මරියාදායන් අභිවිදින්හිච වත්තමානෝ ආ උපසග්ගෝ විය වාසද්දෝ විදහා වත්තති. කත්තචි විකප්පේ කත්තචි යතහා වවත්තිත රූප පරික්කහේ. එතන මේ කිව්වේ මොකක්ද? මේ ආ යම්හයකින් වනාහි මරියාදා අර්ථයෙහි අභිවිදි අර්ථයෙහිද වැටෙන්නා වූ ආ උපසර්ගය මෙන් වා ශබ්දය දෙයාකාරයකින් වැටේ. ඇතැන් තැනක විකප්පේ විකල්ප අර්ථයෙහිය. පත්තචි ඇතැන් තැනක යතහා වවත්තිත රූප පරිග්‍රහේ ව්‍යවස්ථිත විභාෂා අර්ථයෙහිය කියලා මෙන්න මෙහෙම කාරණාවක් දැන් මේ කිව්වේ. ඒ කියපු එමුල් කියපු පැහැදිලි කරන්න කියපු ටිකත් ගොඩක් අපැහැදිලි. ඒකත් ඒ නිසා පැහැදිලි කරගන්න වෙනවා. මේ මොකද්ද කිව්වේ මුලින්? ආ උපසර්ගයේ අර්ථ දෙකක් තියෙනවා. මොකේද? ආ උපසර්ගයේ. කොහොමද? මේ උදාහරණයක් පෙන්නලා තියෙනවා අපි පේනම ඇති. ආ පබ්බතා කෙත්තං එහෙම නැත්නම් ආ පබ්බතං කෙත්තං කියලා යෙදෙන්න පුළුවන් කියනවා. ඒ තැනක මරියාදා අර්ථය සීමා අර්ථය කියලා කියන්නේ. ඒකේ පැහැදිලි කරනවා තව වජ්ජමානා සීමා මරියාදා පබ්බතං විනා ඉති අත්තුරු. මේ කියන්නේ මොකක්ද? මේ මරියාදා අර්ථය කියලා කියන්නේ අපි කිව්වොත් එහෙම කොහොමද පර්වතයක් මේ වගේ තියෙනවා. අපි හිතමු මේ මේකෙත මේ පර්වතය මෙතන. අපි කියනවා ආ පබ්බතා කෙත්තං. පර්වතය දක්වා කෙත තියෙනවා. එතකොට මේ පර්වතය කෙතට අයිතිද නැද්ද? පර්වතය කෙතට අයිතිද? දැන් මෙහෙම තියෙද්දි පර්වතයේ තියෙන කෙතේද නැද්ද? කෙතේද එළියේද? එළියේ පේනව ඇති. දැන් පර්වතයේ තියෙන කෙතෙන් එළියේ. පර්වතය දක්වා කෙත කියලා කිව්වම. දැන් අපි සීමාවක් බඳිද්දී අපි ඒක නිමිත්තක් සම්මත කරනවනේ. ඒ නිමිත්ත තියෙන්නේ සීමාව ඇතුළේද එළියේද? පැහැදිලි නේද? එතකොට මේ නිමිත්තේ ගල් තියෙන්නේ සීමාවෙන් එළියේ. අන්න ඒ වගේ තැනකදී අපි ඒකට කියනවා මරියාදාවක් කියලා. මරියාදාව කියලා කියන්නේ සීමාව, ඉම කියන එකයි. එතකොට ඒ ඉම කියන එක ඒ යමක් අපි කියනවාද නිමිත්තක් විදියට ඒ නිමිත්ත මේ කියන අපි බලාපොරොත්තු වෙන සීමාවෙන් එළියේ තියෙන. ඒ වගේ අවස්ථාවකදී අපි ඒකට කියනවා මරියාදා අර්ථය. නිමිත්ත ඒ සීමාවට ඇතුළත් නොවෙනවා නම් ඒකට අපි කියන්නේ මරියාදා අර්ථය. උදාහරණයක් තමයි ආපබ්බතා කෙත්තං. අපි ඒකට කියන්නේ පර්වතය දක්වා කෙත. මේක තව පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මේ සිංහලයේ යෙදෙන මේ නිපාත දෙකේ අර්ථය සමහර අපට පැටලිලා මාරු වෙලා තියෙන්නත් පුළුවන්. මේ දක්වා කියන කේ අර්ථය හොයලා බලන්න ඕන කවටක්. එතකොට තව උදාහරණයක් තියෙනවා. මේ පේනවා ඇති අභිවිදි අර්ථය. මේ කිව්වේ මරියාදා අර්ථය. දැන් මේ ආ කියන උපසර්ගයේ එක අර්ථයක් තමයි මේ. ආපහු තව ඇතැම් තැනක යෙදිලා තියෙනවා මෙන්න මේ විදිහට. ආ ජලන්තා සීතං. ආ ජලන්තා සීතං. ඒ උදාහරණයක් දියා ගන්න එක හොඳයි. ඒක විස්තර කරන්නේ කොහොමද? අභිවිදි අර්ථයේ ගෛහමානා සීමා අභිවිදි ජලන්තේන සහ ඉති අත්තු. ජල අන්තයත් සමග කියන එකයි තේරුම. එතකොට අභිවිදි කියලා කියන්නේ ගෛහමානා සීමා අභිවිදි. අභිවිදි අර්ථයේදී ඒ ආ උපසර්ගයම යොදනවා. හැබැයි ඒකෙදී නිමිත්ත සීමාවට ඇතුළත් වෙනවා. නිමිත්ත සීමාව ඇතුලේ කියලායි සලකන්නේ. ආ ජලන්තා සීතං. ජලාන්තය තෙක් සීතලයි. දැන් ජලයේ අන්තයක් සීතලද නැද්ද? එතකොට ඒකෙන් අදහස් ඒ කියන විදිහට ජලයේ අන්තය, ජලයේ කෙළවර, ඒ කෙළවරත් එතකොට සීමාවටයි කි. ඒකත් සීතලයි. ආ ජලන්තා සීතං කියපුවම ජලාන්තය තෙක් සීතලයි. ඒක මේ වගේ. දැන් මේ කොටසත් මේ සීමාවටයි කි කියන එකයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට එකම උපසර්ගයේ යෙදුනේ අර්ථ හැබැයි දෙකක්. එකකදී නිමිත්ත සීමාවෙන් බැහැරට ගියා, අනිත් එකේදී නිමිත්ත සීමාව ඇතුළට ආවා. පැහැදිලිද? පැහැදිලි මොනවා හරි කියන ඉක්මනට අහන්න ඕන. එහෙනම් නිමිත්ත එතකොට සීමාව තුල තියෙනවා. නිමිත්ත සීමාවට අයිති. ඇඳගත්තුත් රූපයක් විදියට, රූපයක් විදියට ඇඳගත් කොහොමද? මේක නම් ඔහොම සීමාව. ඒකෙදී මෙහෙම තිබ්බට ටිකක් පැහැදිලි අඩුයි. කෙටි මතක තියාගන්න තියෙන්නේ. දැන් පේනවා ඇති මේ උදාහරණේ ගත්තොත් දැන් මෙහෙම තිබ්බොත් මේ විදියට තිබුණොත් ඒකෙදි පේනවා ඇති මේ රතු කොටස අපි හිතමු ඉම කියලා. මේ වගේ තැනක එහෙම තිබුණොත් එතකොට මේ සීමාව නිල් පාටින් තියෙන්නේ. ඒ සීමාවට මේ නිමිත්ත අයිති නැහැ. අපි හිතමු මේක පර්වතයක් කියලා. මේ පර්වතය දක්වා අපි හිතමු මේක වැවක් කියලා නිල් පාටින් තියෙන්නේ. පර්වතය දක්වා වැව කියලා කිව්වොත් පර්වතය වැවට අයිති නැහැ. පැහැදිලිද? ඒක අපි ඒකට කියන්නේ මරියාදා අර්ථය. ඒකෙදී එතකොට මේ නිමිත්ත අසුවල්දී දක්වා කියලා කියද්දී ඒ කියන පදය, ඒ කියන දේ මේ සීමාවට ඇතුළත් නැහැ. එහෙම අවස්ථාවකට තමයි කියන්නේ මරියාදා අර්ථය කියලා. එතකොට මේ එකම ආ උපසර්ගයෙන් මේ දෙකම කියවෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට ආ ජලන්තා සීතං කියන තැන ඒකේ ජලාන්තය කියන කොටසත් මේ සීමාවටම අයිති. ඒ ජලාන්තයත් ඉතින් සීතලයි. ඒකයි. පැහැදිලි ඇති. එතකොට මේ නිමිත්ත සීමාවට ඇතුළත් වෙනවා. පැහැදිලි ඇති. ඒත් අපි දැන් ওই විනේදි කතා කරන නිමිති ඒ වගේදී ඒ කතා කරන්නේ මරියාදාර්ථයේ නිමිත්තක්. මොකද සීමා නිමිත්ත සීමාවට අයිති නැති නිසා. පැහැදිලි නේ? තොර මෙන්න මේ විදිහට එකම වා එකම ආ උපසර්ගයේ අර්ථ දෙකක් තියෙනවා වගේ දැන් අපි මේ කතා කරන වා නිපාතයේ අර්ථ දෙකක් තියෙනවා කියලායි දැන් මේ කියන්නේ මොකක්ද ඒ අර්ථ දෙක ඇතැම් තැනක මේ වා කියන පදය මේ කියන වා ශබ්දය විකල්ප අර්ථයේ වැටෙනවා විකල්ප අර්ථයේ කියලා කියන්නේ මෙහෙම වෙන්නත් පුළුවන් එහෙම නොවී තියෙන්නත් පුළුවන් ඒක තමයි විකල්පයෙන් කියලා කියන්නේ විකල්පයෙන් යමක් වෙනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට විකල්පයෙන් මේ පදය හැදෙනවා කියලා කිව්වොත් උදාහරණ අපි හිතමු අපි ඉස්සරහට පැහැදිලි කරනවා මෙහි ඒ විදිහට වෙන්නත් පුළුවන් එහෙම නොවී තියෙන්නත් පුළුවන් ඒක තමයි විකල්පය කියලා කියන්නේ පැහැදිලිද? එතකොට අනිත් අර්ථය තමයි යතහා ව්‍යවස්ථිත රූප පරිග්‍රහය. අපි ඒක තමයි ව්‍යවස්ථිත විභාෂා අර්ථය කියලා කියනවා. කියනවා ඒ අභිවිධි අර්ථනේ. ඔව්. මරියාදා ඔව් ආ භවකරණ වූ යසෝ භවදීන සම්මෙන්න ඔව් යසකී ඒ භව ආ භවග්ගා කියන්නේ භවග්‍රය ගණන් ගෙනින් නෑ ඒ අය කිත්ත ඒකෙදී අභිවිධි අර්ථය වෙන්න ඕන ඔව් ඒ මොකද දැන් භවග්‍රයට කීර්තිය මෙයා වෙන්නේ නෑ ඒ අයට කන් නැහෙනේ සෝතප්‍රසාද එදින් නේද දැන් මේ කියන කාරණා අනිත් කොහොමද භවග්‍රය දක්වා ඒ උදාහරණයම අපි පැහැදිලි කළොත් තව ටිකක් පැහැදිලි වෙයි කට්ටියට ආ භවග්ගා භගවතු යසෝ කියලා කිව්වොත් යසෝ පවත්තු ඒකේ තේරුම භවග්‍රයතෙක් භාග්‍යතුන් වහන්සේගේ කීර්තිය පැවතුණා දැන් භවග්‍රය කියලා කියන්නේ කොහෙටද භවග්‍ර කියන්නේ මොන ලෝකයේද? නේව සංඥානා සංඥායතනයි. නේව සංඥානා සංඥායතනයේ අයට කන් ඇහෙනවද? ඒ කියන්නේ සෝත විඥාන පහළ වෙනවද? ඉතින් භාග්‍යතුන් වහන්සේගේ කීර්ති ഘോഷාවේ අයට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. එහෙමනම් ඒ අයට ඒ අය දක්වා ඒ අයත් ඇතුළත්වද ගන්න ඕන කීර්ති ഘോഷාව පෙතුරුණොයි කියන කියාදී නැහැ. ඊට මෙහා සෝතප්‍රසාදී තියෙන අය දක්වා විතරයි කීර්ති ഘോഷාව ඇත්තටම ඇතිරුනේ. ඒ නිසා තමයි කියන්නේ ඒ අයව අතහැරලායි අපි අර්ථය ගන්න ඕනේ. ඇති වෙන්නේ. අනේ විදිහට එතකොට ඒ යෙදීම එතකොට අපි තේරුම් ගන්න ඕනේ. ඔව් එතනින් පහලයි කියලා ගන්න. භවග්‍රය කිව්වට ඇත්තටම සියලු ඒ අරූප තලවල කාටවත් එතකොට ඇහෙන්නේ නැහැ. අනුමෝදන් වෙන්න කිව්වට ඉතින් අපි කියන එක ඇහින්නේ නැහැ. කියද්දි ඉතින් අර අපි මෛත්‍රී හිත ඇති කරගන්න ඉතින් එහෙම කියලා. හරි නේද? එතකොට මේ ව්‍යවස්ථිත විභාෂා අර්ථය කියලා කියන්නේ ඒකේ ආකාර තුනක් තියෙනවා. නිච්ඡං, අනිච්ඡං, අසන්තංච විදිහින් දීපේති කියලායි කියන්නේ. මොකක්ද මේ නිච්ච විදිය අනිච්ච විදිය අසන්ත විදිය කියලා කියන්නේ. ඒතර මේ ව්‍යවස්ථිත විභාෂා අර්ථයේ වැටෙද්දි ඒ සූත්‍රය නිට්ටයෙන් යෙදෙන උදාහරණ තියෙනවා. අනිච්ච කියලා කියන්නේ විකල්පයෙන් යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අසන්ත කියන්නේ කිසිම විදියකින් මේ සූත්‍රය යෙදෙන්නම බැරි වචන තියෙනවා. එතකොට අපි මේ ටික වෙන් කරගෙන ලියා ගන්න ඕන. කොහොමද? නිච්ච අනිච්ච අසන්ත කියලා කියද්දී මේ විදියේ යෙදීම් තුනක් තියෙනවා. නිත්‍ය යෙදීම, අනිච්ච යෙදීම, අසන්ත යෙදීම. ඒතර මේ නිච්ඡං කියලා කිව්වේ ත්‍රිපිටකය තුල ඇතැම් පද තියෙනවා. අනිවාර්යෙන්ම මේ සූත්‍රය යෙදිලම විතරයි පද සැකසෙන්නේ, ඒ සංදිය සිද්ධ වෙන්නේ. වෙන සූත්‍රයකින් කවදාවත් යෙදෙන්නෙම නැහැ. අනිවාර්යෙන්ම මේ සූත්‍රය යෙදෙනවා. ඒකට තමයි නිච්ඡං කියලා කියන්නේ. පැහැදිලිද? මේ නිච්ඡං කියන එකේ තේරුම එතකොට මේ විදිහට සටහනක් දාලා තියාගන්න. මේ පේනවා ඇති ඒ නිත්‍ය යෙදීමකට උදාහරණයක් කියලා තියෙනවා. චක්කුන්ද්‍රියං ඉති නිච්ඡං කියලා කියලා තියෙනවා. ඒකේ ඒ උදාහරණය අපි මේ නිත්‍යයකට උදාහරණයක් විදිහට දාගන්න. ඒතර මේ චක්කුන්ද්‍රියං කියන එක චක්කුන්ද්‍රියං කොහොමද විසන්දිය? චක්කුදන ඉන්ද්‍රියං. චක්කු ඉන්ද්‍රියං. ඒකේ කවදාවත් පූර්වස්වර ලෝපය වෙලා චක්කින්ද්‍රියං කියලා හැම පද යෙදිලා නැහැ ත්‍රිපිටකයේ. ඒකයි මේ කියන්නේ. නිත්‍යයෙන්ම වාපරෝ වස රූපා සූත්‍රය යෙදෙනවා මේ පද දෙක තියෙන තැනකට. චක්කු දන ඉන්ද්‍රියං කියලා තියෙනවා නම් ඒ තැනකදී නිත්‍යයෙන්ම වාපරෝ අස රූපා සූත්‍රය යෙදෙනවා. ඕනනම් පූර්වස්වර ලෝපේ කරන්න බැරිද? පුළුවන්. පුළුවන් වුණාට ඒක වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ සූත්‍රයමයි යෙදෙන්නේ. ඒක තමයි නිත්‍ය විදිය කියලා කියන්නේ. අනිච්ච විදිය කියලා කියන්නේ මේ සූත්‍රය යෙදෙන්නත් පුළුවන්, වෙන සූත්‍රයක් යෙදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සූත්‍රයක් නොයෙදී විසන්දි වෙලාම කියන්නත් පුළුවන්. ඒකට අපි කියනවා අනිච්ච විදිය. නිත්‍ය නැහැ. ඒතර කොහොමද මේ උදාහරණ පෙන්නලා තියෙනවා? යස්ස දානි යස්ස ඉදානි කියලා තියෙන්න පුළුවන්. සංඥාති සංඥා ඉති. ඔය විදිහට දෙවිදියක රූප තියෙන්න පුළුවන්. මේ සූත්‍රය යෙදෙනවාමයි. යෙදෙනවා. ඒතර මේ අනිච්ච විදිය කියන්නේ විකල්පයෙන් තමයි යෙදෙන්නේ. නිත්‍ය නැහැ. ඇතැම් විටක පූර්වස්වර ලෝපය වෙන්නත් පුළුවන්, ඇතැම් විටක පරස්වර ලෝපේ වෙන්නත් පුළුවන්, ඇතැම් තැනක සංදි නොවී තියෙන්නත් පුළුවන්. වෙන සූත්‍රයකින් අර වමෝදු දන්තානම් හරි ඒ වගේ සූත්‍රයකින් ඒ වගේ වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමයි එහෙමයි. මේ පද දෙකම එතකොට පිළිපෙළ. ඒක තමයි අනිච්ච විදිය කියලා කියන්නේ. ඒක යස්ස ඉදානි කියලත් ඇතැම් තියෙනවා යස්ස දානි කියලත් ඇතැම් තැනක තියෙනවා. යස්ස ඉදානි කියලත් තියෙනවා. එහෙමයි. නෑ අර්ථ වෙනස් නෑ. හරි එතකොට අසන්ත කියලා කියන්නේ කිසිම විදියකින් මේ සූත්‍රය යෙදෙන්නෙම නෑ. අසන්ත විදිය. ඒ කොහොමද? මේ පේන මේ පංචින්ද්‍රියානි ඒ වගේ උදාහරණ ටිකක් පෙන්නලා තියෙනවා. ඒ තැන්වල අසන්ත විදිය එහෙම නැත්නම් මේ සූත්‍රය යෙදෙන්නෙම නැති අවස්ථා. එහෙමත් තියෙනවා. අන්න ඒකට තමයි මෙතන මේ කිව්වේ නිච්ච අනිච්ච අසන්ත කියන විදි තුනක් ආකාර තුනක් තියෙනවා කියලා. එතකොට මේ විදියේ යෙදීමක් තියෙනවා නම් ඒකට අපි කියන්නේ ව්‍යවස්ථිත විභාෂා අර්ථය කියලා. එතකොට නෑ දැන් අනිච්ච කියලා කියන්නේ එහෙම මේ සූත්‍රය නොයදී හැදුණු පදයකුත් තියෙනවානේ යස්ස ඉදානි කියලා. ඒ නිසායි එහෙම කිව්වේ. පැහැදිලිද? නෑ වෙන සූත්‍රයක් නෙවෙයි සන්ධි නොවි තියෙන අවස්ථාව. තව එකක් යස්ස ඉදානි කියලා තියෙනවා. ඒක පූර්වස්වර ලෝපය වෙලා. යස්ස ඉදානි පදේ වෙනතන පෙන්නලා නැහැ නේ. ත්‍රිපිටකයේ තියෙනවා කියන මතකයක් තියෙනවා අපි බලමු. යස්සිදානියක පිළේ නම් නැහැ. ඊතාවක විතරක් තියෙනවා. පිළේ නැහැ. ඒ නිසා ඒක ගන්න බෑ. ඒ නිසා තමයි මං හිතන්නේ ඒක දාලා සමහර ඒවා ඇත්තටම පිළේ නැතත් විවහාරයේ තියෙනවා නම් සමහර ඒවා දක්වලා තියෙනවා. ඒ කාලේ විවහාරයේ තිබුණා නම්. ඒකට දැන් ත්‍රිපිටකයේ එහෙම නැති අපි ඔය ගැන කලිනුත් කතා කරා ඔය නාරදයන් එක්ක දැන් සමහර පද අපි බැලුවට දැන් පිළේ නැහැ. ඔව්. භාෂාවි තියෙනවා ත්‍රිපිටකයේ ඇතුළත් නොවුණාට වචන. ඒ වගේ ඒවත් උඩට ව්‍යාකරණ පොත්වල ඇතුළත් වෙලා තියෙනවා. දැන් මට වරදක් නැහැ කියන එක පේනවා. නමුත් අපි අර පුළුවන් තරම් අවම ටීකාවක් හරි ඇතුළත් වචනයක් යොදන එක තමයි සම්ප්‍රදායට එකඟ වෙන්නේ. යෙදෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් මේ සංඥා ඉති කියන එකේම පූර්වස්වර ලොප් වුණොත් එහෙම සංඤිති වෙනවා. සංඤිති. එහෙම වුණා නම් යෙදিলা මතකයක් නෑ එහෙම යෙදෙන බවක්. ඒක නිසා මේ අපි දැනට මේ තියෙන විදිහට අර්ථ කියමු. ඒත් මෙන්න මේ වගේ තැන්වල අපි ඒකට කියනවා අනිච්ච විද්‍ය. අපි යට තෙලක් කියවුවම යට ඡේදය එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. යස්ස දානි යස්ස ඉදානි සංඥාති සංඥා ඉති ඡායාව ඡායා ඉව කතාව කා කතා ඒව කා ඉතිපි ඉති අපි අස්සමනීසි අස්සමනී අසි චක්කුන්ද්‍රියං එතකොට මෙන්න මේ කියන උදාහරණවල මේ දක්වා අපි කියපු උදාහරණවල විකල්පයෙන් තවත් පදයක් හදෙන්න පුළුවන්. සන්ධි නොවි තියෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. චක්කුන්ද්‍රියං ඉති නිච්ඡං. මේ චක්කුන්ද්‍රියං කියන තැන නිත්‍යයෙන් ඒ පදයේ විතරයි සැකසෙන්නේ. අකතඤ්ඤෝසි අකතඤ්ඤෝ අසි ආකාසේව ආකාසේ ඉව තේපි තේ අපි වන්දේහං වන්දේ අහං සෝහං සෝ අහං චත්තාරෝමේ චත්තාරෝ ඉමේ වසලෝති වසලෝ ඉති මොග්ගල්ලානෝසි බීජකෝ මොග්ගල්ලානෝ ආසි බීජකෝ පාතෝව පාතෝ ඒව. මෙන්න මේ කියන තැන්වල මේ චක්කුන්ද්‍රියං කියන තැන හැරුණම අනිත් හැම තැනකම දෙවිදියක යෙදීමක් පොත්වල තියෙන්න පුළුවන්. විකල්පයෙන් තමයි මේ සූත්‍රයේ යෙදෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සූත්‍රයේ යෙදෙනවා කියලා රීතියක් නැහැ. එතකොට ඒකට තමයි අපි කියුවේ අනිච්ච විදිය. නිට්ටය නැහැ. එහෙම තමයි යෙදෙන්නේ. නැහැ, එහෙම යෙදෙන්නේ. එමමයි. ඊට පසු වන්න අසන්ත විදිය විස්තර කරනවා. ඒකට උදාහරණ ඉදහන භවති. මෙහිදී මෙම සූත්‍රය නොවේ, මෙම පරස්පර ලෝපය නොවේ කියන එකයි තේරුම. ඉදහන භවති උදාහරණ පෙන්නනවා. පංචින්ද්‍රියානි සද්ධින්ද්‍රියං සත්තුත්තමෝ ඒකූණ වීසති යස්සේතේ සුගතෝ වාදෝ දිඨාසවෝ දිඨෝගෝ චක්ඛායතන තං කුතෙත්ත ලබ්භා ඉති ආදි. ඔබට යනාදී උදාහරණයි කියලා. එතකොට මේ තැන්වල මේ සූත්‍රය යෙදෙන්නෙම නැති තැන් ටිකක් තමයි මේ උදාහරණ පෙන්නේ. ඒ ටික අපිට වෙන් කරලා කියමු බලන්න එක එක්කෙනා. විසන්දි කරලා කියමු කවුද? අස්සපායස්මකින් නම් කියමු බලන්න. පළවෙනි එක පංචින්ද්‍රියාල. ඒක ලේසි එකක් අහුවුනේ අපි. ආ. ඕකේ. එතකොට මේ සූත්‍රය නොයෙදුනා නම් මේ සූත්‍රය යෙදුනා නම් කොහොමද හැදෙන්නේ? මේ සූත්‍රය උතන යෙදිලාද? මොකක්ද යෙදිලා තියෙන්නේ? නෑ, මේ මොන සූත්‍රයෙන්ද පංචින්ද්‍රියානි කියලා හැදිලා තියෙන්නේ? ඉක්මනට හදලා බලන්න. ලියලා වෙන් කරන්න. ඒකෙන් හැදෙන්නේ. ඔන්න ලියලා බලන්න ඉක්මනට. වෙන් කරලා කොහොමද වෙන් වෙන්නේ? පංචදන ඉන්ද්‍රියා. ඊට පස්සේ වාපරෝ අසරූපා වුණොත් මොකද්ද වෙන්න පුළුවන්? වාපරවස් රූපයෙන් පුරස්තර ලෝපද? ආ, පරස්තර ලෝපයි. එතකොට පරස්තරේ ලොක් කරලා බලන්න මොකද? කොහොම තියෙන්නේ? කියවනවා ඉස්සෙල්ලා ඒක ලියලා තියෙන්නේ. කොහොමද? පංචින්ද්‍රිය කොහොමද ලියාගත්තේ? පංචීදන ඉන්ද්‍රියානිද පදේ වෙන් කළේ? වෙන් වුණේ කොහොම? පංච ඉන්ද්‍රියානිනේ. පරස්වරේ ලොප් වුණාම කොහොම? මොකද්ද ලොප් වෙන්නේ? පරස්වරේ කියන්නේ මොකද්ද? පරස්වරේ අයන්නද? හොඳට බලන්න. ආ, යන්න ලොප් කරනවා, කපනවා. කපලා බලමු පෑනේ. එතකොට ආයෙත් පංචින්ද්‍රියානිද? මේ කියන කතාව පැහැදිලිද? ඕමනි තියෙන්නේ මොකද්ද වෙන්නේ? මේ සූත්‍රය යෙදුනොත් යන්න අයින් වෙන්න ඕනනේ. යන්න අයින් වෙන්න ඕන. පැහැදිලිද? එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද? ඈ? ඉතින් මෙහෙමනේ තියෙන්න ඕන. නැද්ද? කියන්න අයින් වුණා කියන කතාව පැහැදිලිද නැද්ද? පංචන්ද්‍රියන්නේ වෙන්න ඕන. කියන්න අයින් වුණාම පැහැදිලිද? පංචන්ද්‍රියන්. එහෙම පදයක් දේශනාවේ නැහැ කියලායි මේ කියන්නේ. තේරුණා? එතකොට මේ වාපරෝ අසරූපා සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට සරාසරී ලෝපං සූත්‍රය යෙදෙන්නේ. ඒ යෙදිලා පංච කියන එකේ අයන්න ලොප් වෙලා පරස්පරයේ එක එකතු වෙලා පංචින්ද්‍රියන් කියලා හැදෙන්නේ. පැහැදිලිද දැන් කියපු කතාව? වෙන සූත්‍රයක් යෙදීමෙන් ඒකදී කියන්න ඕන මෙම සූත්‍රයේ යෙදීම නිත්‍ය නොවේ කියලා දාගත්තම පැහැදිලි. මෙම සූත්‍රයේ යෙදීම නිත්‍ය නොවේ. එතකොට වෙන එකක් දෙන්නත් පුළුවන් කියන එකෙන් තේරුම්. මෙම සූත්‍රයේ යෙදීම අනිවාර්ය නොවේ. හරි, ඊළඟ උදාහරණය වෙන් කරලා කියමු බලන්න. තව කවුරු හරි කවුද? සුමන සාරායස්ම මේක කොහමද තේරියට කට්ටිය විසන්දි කරගෙන යනවා මෙතනින් එහාට තියෙන. අමතක වුණා. ඊළඟ එක සද්ධා ඉන්ද්‍රියන්. ඒක එතකොට මේ සූත්‍රයේ යෙදුනොත් මොකද වෙන්න ඕන? කොහමද? සද්ධාන්ද්‍රියන් වෙන්න ඕන. සද්ධාන්ද්‍රියන්. එහෙම යෙදෙන්නේ නැහැ දේශනාව. ඒ නිසා තමයි මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ මේ තැන්වල. ඊළඟ එක ඒක එතකොට මේ සූත්‍රයේ යෙදුනොත් මොකද හැදෙන්න ඕන? ඈ? සත්තත්තමෝ කියලා ඉන්නවනේ. මොකද සත්ත දන උත්තමෝ, සත්තානං උත්තමෝ, සත් උත්තමෝ. ඒකේ උයන්න ලොක් වුණොත් එහෙම සත්තත්තමෝ කියලා හිතදෙන්නේ. එහෙම එකක් දේශනාවික වෙවත් නැහැ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ ඊතෙන්. ඒකූණ වීසති. කොහොමද මේක මේ සූත්‍රයේ යෙදුනොත් හැදෙන්නේ? වෙන් කරලා ඊළඟට කියමු කවුද? සුභාහු ආස්. එයා ඉක්මනින් කියමු වෙලා යනවා. මේක කොහොමද විසන්දි වෙන්නේ? කොහමද? ඒක ඌන වීසති. එතකොට ඒක ඌන වීසති කියන එක ඒකූණ වීසති උනේ මොන සූත්‍රයෙන්ද? ඔහොමනේ තියෙන්නේ. ඕකේ මේ සූත්‍රයේ යෙදුනොත් කොහොමද හැදෙන්නේ වචන? ඒකන වීසති. ඒකන වීසති. ඉතින් එහෙම එකක් දේශනාවේ නැති නිසා තමයි මේ කියන්නේ ඒ විදිහේ එකක් යෙදෙන්නේ නැහැ. කියන එකයි යෙදෙන්නේ නැහනේ. ඒ අර්ථය ගන්න පුළුවන්. ඉතින් හදලා දෙරිකමක් නැහැ. අර්ථය වෙනස් වෙන නිසා නෙවෙයි, ඉතින් ව්‍යවහාරය එහෙම නැති නිසා. දැන් සිංහලයේ අපි හිතමුකෝ නිල් කොහමද අරුණ උදය කියන එක. අරුණ උදය කියන එක කොහමද වෙන්නේ? අර උයන්න ඕ යන්නක් බවට පත් වෙලා ආ ඌ දෙන්න එකතු වෙලා ඕ යන්නක් බවට පත් වෙලා තමයි අරුණෝදය කියලා වචනයක් තමයි සිංහලයේ හැදෙන්නේ. කෙනෙක් ඇහුවොත් ඇයි එහෙමම කළේ? ඕකේ පිටිපස්සේ තියෙන උයන්න ලොක් කරලා අරුණදය කියලා තියන්න තිබ්බනේ කියලා ඇහුවොත්. ඉතින් එහෙම එකක් ව්‍යවහාරේ නැති නිසා එහෙම එකක් තේරෙන්නත් ඕන. අනිත් එක දැන් ව්‍යවහාරයේ අනුවනේ දැන් නේද? උච්චාරණයේ පහසුව ඒ නිසා දැන් අපිට සංදි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි හැම එකක්ම ව්‍යවහාරයේ නෑ. ඒ නිසා අපි එහෙම කරන්නේ. දැන් මේකත් එහෙමයි, මෙහෙම එකක් ව්‍යවහාරයේ නෑ දේශනාව. ඒ නිසා අපි ඒකන වීසති කියලා කියන්නේ, ඒකූණ වීසති කියනවා මිසක. පැහැදිලිද? එතකොට අර්ථේ වෙනස් වෙනවා කියනට වඩා ඉතින් එහෙම එකක් ධර්මයේ යෙදිලා නැති නිසා අර්ථේ නම් වෙනසක් වෙන්නේ නැහැ. හදලා ගන්න බැරි කමක් නේ අර්ථේ. අහහ ඔව් එහෙම නෑ කියන්නේ නැහැ. සුබ උදෑසනක් කියනවා මිසක නෑ. දැන් සුබෝදේසන දැන් නැති තැන් වලත් එක්ක සංදි කරන්න ගත්තොත් හරි අමුතු එකක් වෙනවා. එනම් අපි යමු, එහෙනම් අපි කියලා එහෙම. එහෙනම් අපි, එහෙනම් අපි දැන් මොකද්ද මේ කියන්නේ හිතා ගන්න බැරි වෙනවා තමයි. එකනිසා ඉතින් ඒ වගේ අපිට ඕන ඕන විදියට සංදි කරන්න බෑ. ඒ නිසා තමයි අර මුලින්ම සූත්‍ර ලියති ජින වචන යුත්තං කි කියලා කියන්නේ. ජින වචනයේ එකඟ බිඳුව. පැහැදිලිද? ආ. යස්සේති කොහොමද වෙන් වෙන්නේ? සුමන රතනායස්ම. ආ යස්ස ඒති. සුගතෝ වාදෝ. සුගත ඕවාදෝ. ඒකේ ඉතින් පරස්පර ලොක්කන සුගත වාදෝ. සුගත වාදෝ. ඒකේ අර්ථයත් වෙනස් වෙනවා ඒ තැනක. දිඨාසගෝ. අවදි ළඟ යා. පිටිපසේ එරි. මොකද? දිඨාසවෝද. ඊළඟ ditthi āsavo. ditthi āsavo ඒක එතකොට දැන් මේ පරස්පරයේ ලොප්පුණා නම් ditthi savo වෙනවා. ditthi savo එහෙම එකක් දේශනාවේ නැහැ. ditthi savo. ditthi ogo ඊළඟ එක. ditthi ogo එතකොට ditto ogo කියලා තියෙන්නේ. ඒක මේ සූත්‍රයේ දැම්මොත් එහෙම මොකක්ද හැදෙන්නේ? මොකක්ද? නේද? එතකොට මේ තැන්වල එහෙම දාන්න නැත්තේ ඇයි? එතකොට එහෙම දාන්න ගියොත් ඒ ටිකක් අමුතු උච්චාරණ තියෙන වචන හැදෙනවා. නේද? මේ චක්කු ආයතනං චක්කු යතනං වෙනවා. චක්කු යතනං. ඒ වගේ ඉතින් වෙනස් විදිහේ අපිට නුහුරු ව්‍යවහාරයේ නැති වචන ටිකක් හැදෙනවා. ඒ නිසා තමයි මේ තැන්වල මේ සූත්‍රයේ යෙදෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒකට මේ තැන්වල සටහනක් දාගන්න ඕන. මේ තමයි අසන්ත විදිය. මේ සූත්‍රයේ නොයෙදෙන අවස්ථා. ඒතර මේ વ્યવස්ථිත විභාෂා කියන කතාව නැවත නැවත රූප සිද්ධිය තුල කියවෙනවා. ඒ නිසා මේකේ මේ අර්ථ තුන ගැන හොඳට පැහැදිලි කරලා දැනගෙන තියාගන්න ඕන. මේ කියන්නේ මේකයි. ඇතැම් තැනකදී මේ සූත්‍රය නිත්‍යයිනොත්, ඇතැම් තැනක අනිත්‍යයිනොත්, ඇතැම් තැනක අසන්තව එහෙම නැත්නම් යෙදෙන්නෙම නැතිවත් කියන බව දක්වන්නයි. මේ ඒක කියන්නේ මේ ත්‍රිපිටකයේ යම් විදියකට ව්‍යවස්ථා කරලා තියෙනවා නම්, තීරණේ කරලා තියෙනවා නම්, ඒ කියන්නේ ප්‍රයෝග වශයෙන් යෙදিলা තියෙනවා නම්, ඒ ප්‍රයෝගයන්ට අනුව යෙදෙන කියන එක. ඒ ප්‍රයෝගයන් අනුව විභාෂා කියලා කියන්නේ ඒක තව පොඩ්ඩක් බලන්න ඕන. නෑ, විභාෂා කියලා කියන්නේ අපට අපි බලමු. සටහනක් තිබ්බා වගේ මතකයක් තියෙනවා. යථා වවත්ිතානි චතානි රූපානි චේති යථා වවත්ිත රූපානි එහෙම කියලා තියෙනවා. වවත්ිත භාෂා මම ඒක බලලා කියන්න. කවුරු හරි සටහනක් දාගන්නේ කියන්නම් කියන්නේ ඊළඟ දවසේ අහන්න. මේක අපි ලියාගත්තර කමක් නැතුව ඇති නේ. ආ ඒක කිව්වේ නැහැ නේ. ඒක මම කියන්නම්. හරි. වෙන සූත්‍රයක් යෙදෙන්න පුළුවන්.
එතකොට තුනකට ඒක දැන් සම්බන්ධ කියන එක කොහොමද අනිච්ච කියන එක යෙදෙන්නේ?
නෑ නෑ, මේකෙදී අනිච්ච කියලා කියන්නේ මේ සූත්‍රයේ යෙදෙන්නත් පුළුවන්. නැදිද? ඔව්,
එහෙම
යෙදෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ වගේදී මේ පදවලදී යෙදෙන්නෙම නෑ. නැදිද වෙනද? ඔව් ඔව්, මේකෙදී එකම වචනයේට මේ සූත්‍රයේ යෙදෙන්නත් පුළුවන්, නොයි දෙන්නත් පුළුවන්. මේකෙදී යෙදෙන්නෙම නෑ මේ සූත්‍රය. පැහැදිලිද? ඔව්, දැන් මේ උදාහරණ කිව්වේ මේ පංචින්ද්‍රියයන්. ඉතින් මේ සූත්‍රයේ යෙදෙලම නෑ ඒක. කවදාවත් මේ සූත්‍රයේ යෙදෙන්නේ නෑ. පාපරවස රූපා සූත්‍රය. මේ පද දෙක සංදි වෙන අවස්ථාවේදී වාපරෝ, ඒක තමයි අපි මේ විස්තර කළේ. පේනවා ඇති මේ පද හැදෙන තැන්වල කවදාවත් මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. මේ වචනය ත්‍රිපිටකයේ යෙදෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. මේ විදියට හැදෙන පදයක් මේ සූත්‍රය යෙදিলা හැදෙන පදයක් ත්‍රිපිටකයේ යෙදෙන්නේ නැහැ කියලයි. පැහැදිලිද? කියන එක පැහැදිලිද? නැහැ. පංචින්ද්‍රියානි කියලා දැන් මේක හැදෙන එක කොහොමද? පංචින්ද්‍රියානි කියන වචනය పంచదన ఇంద్రియాని పూర్వస్వర లోపయ విలా సరాసరి లోపం సూత్రే యదిలా తమై పంచ ఇంద్రియాని කියන వచనే හැදෙන. మన సూత్రేంద ఇక్మట හදලා බලන්න ඕන. పంచదన ఇంద్రియా సరాసరి లోపం. එහෙනම් ඒක අපි කලින් කතා කළා මතකයි. ඒ సరాసరి లోపం సూత్రే యదిలా తమై పంచ ఇంద్రియాని කියන వచనే හැදෙ. මේ వచనය ඒ වචනය තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. මොන සූත්‍රයෙන් හැදුන එකද? සරාසරී ලෝපං සූත්‍රයෙන් හැදුණු වචනය. එතකොට දැන් මේ වාපරෝ අපි දැන් කතා කරන්නේ මොකද්ද සූත්‍රය? වාපරෝ වසරූපා. ඒ සූත්‍රයෙන් කෙරෙන්නේ පරස්වර ලෝපයනේ. පසුව තියෙන ස්වරේ ලොප් කරන්න. එතකොට ඒ විදියට හැදුනොත් එහෙම හැදෙන්නේ පංචින් පංචන්ද්‍රයානි කියලා වචනයක්. එහෙම එකක් ත්‍රිපිටකේ නැහැ. තේරුණාද කතාව? ආ. එතකොට මේ සරාසරී ලෝපං සූත්‍රය යෙදিলা හැදුණු පද තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. වාපරෝ අසරූපා සූත්‍රයේ යෙදিলা හැදුණු පද ත්‍රිපිටකයේ නැහැ. ඒක තමයි අසන්ත කියන එකේ තේරුම. දැන් පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊට පස්ව ගාථාවක් තියෙනවා. කියමු බලන්න කවුද ඊළඟට. ඉක්මනට කියමු වැඩි වෙලා ගන්න නැතුව නේ. කවුද ධම්මවිසුද්ධිය ඇස්ම?
ඔසසු භෞතිච වවත්තේත විභාසාය අවන්නතෝ සරෝදානි තීවේ පාදීන් විනා පරෝ න ලුප්ත තඤ්ඤතෝ දීඝෝ ආසේවාදී විවජ්ජිතෝ.
හරි. ක්‍රමේ විවස්තිත විභාෂා විෂයෙහි මෙන්න මෙහෙම ගාථාවක් යෙදෙනවා. මේකෙන් කියවෙන්නේ මොකක්ද? මේ විවස්තිත විභාෂා අර්ථය යෙදෙtti මේ තව ඊට අදාළව කියවෙන මේ සූත්‍රයට අදාළව කියවෙන විශේෂ රීතියක්. මේ සූත්‍රය යෙදෙන අවස්ථාව ගැනයි අත්‍තරෝ මෙතන මේ කෙටියෙන්ම කියන්නේ. මේ සූත්‍රය යෙදෙන්නේ මෙන්න මේ තැන්වලයි කියන එකයි මෙතනින් කියන්නේ. පැහැදිලිද? කොහොමද? අවන්නතෝ සරෝ දානි තීවේ වාදින් විනා පරෝ න ලුප්ප තඤ්ඤතෝ දීඝෝ ආසේවාදී විවජ්ජිතෝ. මේ මොකද්ද කියන්නේ? ඉදානි ඉති ඉව ඒව කියන මේ වචන ටිකක් තියෙනවා. ඒ ටික වෙන් කරගන්න ඕන. මේ ටික පැහැදිලිව වෙන් කරගන්න ඕන. මේ ඉදානි තී වේවාදීන් කියලා කිව්වේ ඉදානි ඉති ඉව ඒව කියන ඒ ටික මේ පේනවා. වෙන් කරලා තියෙන්නේ ඉදානි ඉති ඉව ඒව කියන ඒ අකුරක් පිටුපසින් තියෙන අවස්ථාවක මේ වචනයක් මේ අකුරක් නෙවෙයි මේ වචනයක් පිටුපසින් තියෙන අවස්ථාවක මුලින් අයන්න හෝ ආයන්න තියෙනවා නම් ඒ කියන්නේ පූර්ව පදයේ අග పూర్ව పదයේ අග අයන්නක් සහ හෝ ආයන්නක් තියෙන අවස්ථාවක පසුව පටන් ගන්න වචනය මෙන්න මේ හතරෙන් එකක් වුණොත් ඉදානි ඉති ඉව ඒව කියන ඒ හතරෙන් එකක් වුණොත් තමයි මේ සූත්‍රය යෙදෙන්නේ. එයින් පිටත් තැන්වල යෙදෙන්නේ නැහැ. ඒ වෙන තැනකදී පරස්වර ලෝපය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අයන්න සහ ආයන්න දැන් කොහොමද අපි මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් ප්‍රථමයේ పూర్ව පද අන්තය කියලා අපි ගමු. పూర్ව పదයේ అంతය අයන්නක් හෝ ආයන්නක් වෙලා තියෙති. ඒ මුල් పదයේ අග අයන්නක් හෝ ආයන්නක් වෙලා තියෙන අවස්ථාවක මෙතන මෙන්න මේ කියන වචන තියෙනවා නම් පිටුපසින් මේ විදිහේ වචන තියෙනවා නම් මේ සූත්‍රය යෙදෙනවා. පැහැදිලිද? උදාහරණ බලපුවාම පසුව පැහැදිලි වෙයි. යස්ස දන ඉදානි. යස්ස දානි කියලා හැදෙනවා මේ පරස්පරය ලොක් වෙලා. ඒතකොට මේ සූත්‍රයේ ඊයේදීලා. බික්කු ඉති. ඒත් පරස්පරයේ ලොක් වෙලා. බික්කූති කියලා දීර්ඝයකුත් වෙලා. කොහමව ලොක් වෙලා. අන්න ඒ වගේ මෙන්න මේ වචන තියෙන අවස්ථා මුලට ඒක එතන උයන්න. ඒතර මේ මුලට අයන්නක් හෝ ආයන්නක් තියෙන අවස්ථාවක මුල් පදයේ අග පිටුපසින් තියෙන මෙන්න මේ වචන තිබුණොත් පමණයි මේ සූත්‍රය යෙදෙන්නේ කියන එකයි කෙටිම අර්ථය. අඤ්ඤතෝ න ලුප්පති අඤ්ඤතෝ දීඝෝ ආසේවාදි විවජ්ජිතෝ. ආසේවා ඔව් කොහොමද අපි ඒකේ අර්ථ කියවෙන්න ඕන මේ විදියට. අඤ්ඤතෝ කියලා කියන්නේ අවර්ණයෙන් අන්‍ය වූ. අවර්ණයෙන් අන්‍ය සරතෝ අවන්නතෝ අඤ්ඤ සරතෝ කියන එකයි අඤ්ඤතෝ කියන එකේ තේරුම. අවර්ණයෙන් ආ දෙන්න හැර ඉතිරි ස්වරයක් මුලින් සිටින විට, ඒ කියන්නේ මුල් පදයේ අග මෙන්න මේ ස්වරවලින් එකක් නම් තියෙන්නේ. ආසේවාදි විවජ්ජිතෝ දීඝෝ සරෝ න ලුප්පති. ආසි සහ ඒව කියන දීර්ඝ ස්වර වලින් පටන් ගන්න වචන විතරයි පිටුපසින් එන්න පුළුවන්. හැබැයි පිටුපසින් කෙටි අකුරක් තියෙනේ වගේ සීමාවක් කියලා නැහැ. ඊට අමතරව මේ වගේ එකක් තිබිලා මුලින් කෙටි අකුරකින් පටන් ගන්න එකක් පසුව තිබිලා ලොප් වෙන්න පුළුවන්. ඒකේ සීමාවක් කරලා නැහැ. ඒකේ මෙච්චරයි කියලා මේ වචනවලදී විතරයි කියලා සීමාවක් නැහැ. හැබැයි මේ තැන්වල සීමාවක් තියෙනවා. දීර්ඝ ස්වර විදියට නම් යෙදෙන්න පුළුවන්නේ දීර්ඝ ස්වරයකින් පටන් ගන්න වචන නම් පිටුපසින් එන්න පුළුවන්නේ මේ වචන දෙක විතරයි. මුලින් ආ ඊ උ ඒ ඕ කියන වචනයක් ඒ ඕ කියන අකුරක් මුල් පදයේ අන්තයට තිබිලා මුල් පදයේ අග විදියට තිබිලා පිටුපස පදයේ විදියට ආසි ඒව කියන දෙන්නා විතරයි දීර්ඝ අකුරකින් පටන් ගන්න ඒවා විදියට යෙදෙන්න පුළුවන්. කෙටි ඒවා නම් වෙන ඒවා යෙදෙන්න පුළුවන් කියන එකයි තේරුම. පැහැදිලිද අපැහැදිලිද? තිබ්බ පැහැදිලිකමක් නැති වුණාද? මොකද උනේ? ඔව් දැන් මේ උදාහරණ ටිකක් බැලුවොත් අපිට පැහැදිලි වෙයි. උඩ තියෙන උදාහරණ ටිකක් මේ මෙතන තියෙන උදාහරණ ටිකක් අපි අරගෙන බැලුවොත් පළවෙනි යස්ස ඉදානි කියන තැන පේනවා ඇති මෙන්න මේ විදිහේ යෙදීමක්. මුලින් යස්ස කියන තැන අයන් මෙතන තියෙන අයන්නක් නේ. යස්ස කියන තැන සකාරස්ත අයන්නක් තියෙන්නේ. සකාරයේ අග තියෙන්නේ අයන්නක්. එහෙමනම් බලන්න ඕන මෙන්න මේ පළවෙනි තීරුවේ කියන රීතිය තමයි අදාළ වෙන්න ඕන. අයන්නක් හරි ආයන්නක් හරි මුල් පදයේ අග තිබුණොත් පිටුපසින් මෙන්න මේ වචන හතර තිබුණොත් තමයි මේ සූත්‍රයේ යෙදෙන්නේ. පේනවා ඇති පිටුපසින් තියෙන්නේ ඉදානි කියන එකනේ වචනේ. එමනම් ඉදානි පදේ මෙතන තියෙනවා. මේ සංඥාති කියන තැන පේනවා ඇති සංඥා ඒත් මේ විදියමයි. මුල ආයන්නක් තියෙනවා. දෙවෙනියට ඉතිපදය. ඡායා ඉව කියන තැනත් එහෙමයි. ආයන්නයි ඉයන්නයි. එතනත් ඉතිපදය. කතා ඒව කා කියන තැන පේනවා ඇති ඒව පදය. ඒකත් මෙතන තියෙනවා. මුලින් කතා කියන තැන ආයන්නක් තියෙන්නේ. ඊට පස්සින් ඒව පදයක්. ඉතිපි ඉති අපි එතන එතකොට පේනවා ඇති ඉති අපි කියන එක අයිති වෙන්නේ මෙතෙන්ද. මේ දෙවෙනි එකටයි ඉති කියන තැන තියන්නක්නේ අග තියන්නේ තියන්නේ යන්නක්නේ අපි කියන තැන කෙටි අකුරක් තියෙන්නේ ඒ නිසා ඒකත් මේකටයි තියෙන්නේ මේ පේනවා තියෙන්නේ රස්ස ස්වර ඇති කියලා අපි මේ යටින් කිව්වේ දීර්ඝ එකක් නම් මේ දෙක විතරයි දෙන්න පුළුවන් මේ කෙටි අකුරු අකුරකින් පටන් ගන්න සීමාවක් කරලා නැහැ අපි ඔව් ඒකත් මෙතනම තමයි ඒකත් මේකේ කෙටි එකේ සීමා කරලා නැහැ මේ කෙටි ස්වර ඇති කියලා නිකන් කිව්වා මිසක ඒකේ සීමාවක් කරලා නැහැ මේ මේ වචන එක විතරයි කියලා කියලා නැහැ පැහැදිලිද මෙතේ අපි ආකාශේ ඉව කියන තැන ඒව නෙවෙයි මේක ඉව වෙන්න ඕන නෑ ඒක හරි මේක හරි එතකොට මේ ආකාශයේ ඉව කියනක එතකොට මේක කෙටි අකුරක් නේ ය යන්න පේනවා ඇති ඒ නිසා ඒත් අයිති වෙන්නේ මේකටමයි කෙටි අකුරකින් පටන් ගන්න ඕන වචනයක් පසු ඔය දෙන්න පුළුවන් මේ පේනවා ඇති මොග්ගල්ලානෝ ආසි කියන තැන යෙදෙන විදිය මොග්ගල්ලානෝ ආසි ඒ තැන්වල මෙන්න මේ දීර්ඝ වචන වලින් යෙදෙන්න පුළුවන් ආසි ඒව කියන දෙක විතරයි කිව්වා අන්න ඒකට උදාහරණයක් මොග්ගල්ලානෝසි කියන එක ආසි පාතෝ ඒව කියන තැන පේනවා ඇති පාතෝ කියන තැන ඕයන්න තියෙන්නේ ඒව කියන තැන ඒක මෙතන අපි කියලා තියෙනවා. පැහැදිලි නේද? හා. ඒතර මේ රීතිය ටිකක් හොඳට කියවලා පුරුදු කරගන්න මේ කියවෙන රීතිය මොකක්ද කියලා. පැහැදිලි කරගන්න. දැන් පැහැදිලිද? අපැහැදිලි මොනවා හරි තියෙනවා නම් අහන්න ඕන දැන්. ඒක අහන්න නැතුව හිටියොත් ඉතින් එතකොට බෑනේ විසඳගන්න. ඒකටනේ පොතක් අපි කරන්නේ නේද? අපේ හැදිරි ඒවා කතා කරගෙන යනවා. එහෙම නැත්නම් කතා කළයින් පසුවත් ප්‍රශ්න නම් එතකොට තේරුමක් නැහැ. අපි කීප දෙනෙක්ගෙන් අහලා බලමු පැහැදිලිද කියලා නේ. පැහැදිලි. අත්තකෝ විදායත් එමෝගෙන් මහන්නේ අපි කීප දෙනෙක්ගෙන් විතරක් අහලා බලමු නේ. ඔක්කොම යනවා. අපැහැදිලි කවුරු හරි ඉන්නව නම් දැන් මහන්න ඕන. නැත්තම් අපරාධ. අපැහැදිලි නම් අපිට කතා කරගෙන ගිහේ. සංඝා ලෝකය කවුද? ඥාන කෝවිදාස් මහත්මයා. පැහැදිලි. රාහුලායස් ධම්මීසායස් එමනම් අනිත් අයට තේරුණා කියලා අපි හිතා ගන්නවා නේද හරි ତොර මේවා සටහනක් හරි දාලා තියා ගන්න ඕනේ හැබැයි එන්න මේ මේ තැන්වල තමයි මේ සූත්‍රය දෙන්නේ කියලා එහෙම නැත්තම් පැටලෙනවා පසුව දැන් මේ වෙලාවේ මතක තිබ්බට ආය බලති මොකද්ද මේ අවන්නතෝ සරෝදානි කිව්වේ අවන්නතෝ සරෝදානි කිව්වේ මොකද්ද කියලා අමතක වෙනවා දැන් කියද්දි පැහැදිලි වුණාට සිංහලෙන් තමන්ට වැටහෙන භාෂාවෙන් ලියා ගන්න. තමන්ට වැටහෙන තමන්ගේ වචන වලින්. අපි කියන එකම නෙවෙයි. පැහැදිලි නේ? මේ වටද? මොග්ගල්ලානෝ අසි අසි නෙමේ ආසි කියලා එතන කියේ මොග්ගල්ලා නෝති බීජකෝ මොග්ග ඒ ඕ යන්න තියෙන තැන ආකාශේ අපි මුලින් ඒ යන්න පසුව අපි කියන තැන කෙටිස්වරයක්. කෙටිස්වරයකින් පටන් ගන්න. අපි කියන තැන. ආකාශේ අපි. ආකාශේ අපි අයන්න ලොප්පුණා ආකාශේපි. සන්දිවේති ආකාශේපි කියන නේද මේ පරස්වර ලෝකේ අයන්න ලොප්පේ. තොර මේකේ පද හැදෙන්නේ කොහොමද? පද හදන විදිය මෙන්න මේ වගේ. වචනය ලියලා පිටුපසින් තියෙන අකුර අයින් කරන්න ඕන. මේ තියෙන්නේ මේ විදිහට හැදෙන්න ඕන. කොහොමද? යස්ස දන ඉදානි. හැමෝම බලා ගන්න ඕන මේ වෙලාවේ. යස්ස දන ඉදානි ජින වචන යුත්තංහි. ඊපස්ව මේ පූර්වස්වරය ඇත්තටම වෙන්කලේ නැතත් වරදක් නැහැ. හැබැයි අර පුරුදු වෙන්නත් එක්ක අපි ඒක වෙන් කරමු. කමක් නැහැ. එතකොට ස්වරය අග තියෙන ස්වරය අපිට වෙන් කරගන්න මොකක්ද ස්වරේ කියලා පැහැදිලිනේ. අයන්න වෙන් කරගත්තා. ඊට පස්සෙ ඉදානි කියලා දීපුවාම දැන් ස්වර දෙකක් මෙන්න ළඟින් තියෙනවා. එහෙමනම් දැන් ඕන්නම් මුල් ස්වරේ ලොක් කරන්නත් පුළුවන්. මේ දෙන්න දැන් අසමාන නිසා දෙන්න සමාන ස්වර දෙකක් නෙවෙයි. අසමාන ස්වර දෙකක් නිසා පරස්වරේ ලොක් කරන්නත් පුළුවන්. ඒතර බුද්ධ දේශනාවේ කොහොමද යෙදෙන්නේ කියලා බලපුවාම පසු ස්වරේ ලොප් වෙලා තමයි යෙදිලා තියෙන්නේ. ඒ නිසා අපි වාපරෝ අසරූපා කියන සූත්‍රයේ දාලා පසුව තියෙන ස්වරය ලොප් කරනවා. ඊට පසුව මේ අල්ස යන්නට අයන්න එකතු කරනවා මේ සූත්‍රයෙන්. ඊට පසුව යස්ස දානි කියලා උත්තරේ හැදෙනවා. පැහැදිලිද? මේ අයන්න නෑ ලොක් කරන්නේ. ලොක් කරලා නෑ මේ තියෙන. ලොක් කරලා නෑ. අල්ස යන්න නෑ අයි වෙලා නෑ මේ තියෙන්නේ. ආපහු අයන්නට එකතු වුණාම අල්ස යන්නට අයන්න එකතු වුණාම මොකද්ද? ස. අල්ස යන්නට අයන්න එකතු වුණාම ස. අකුරු හැදෙන විදිය පැහැදිලි නේද? කොහොමද? ඔතන අල් සයන්නට අයන් එකතු වුනාම ස, ආයන් එකතු වුනාම ස. එහෙම නේද? ආ. ඒ විදිහට තමයි මේ එකතු වෙලා තියෙන්නේ. පැහැදිලිද? ආ. ඒතර කෝ කිව්වම කොහොමද අකුරු හැදිලා තියෙන්නේ? අල් කයන්නයි ඕ යන්න. කෝ. හරි නේද? මේ අනිත් උදාහරණත් ඒ විදියයි. ඉතින් ඒවා දැන් තනියෙන් හදන්න ඕන. කුටියෙදි නේද? කීපයක් හදලා බලන්න ඕන. කතා ඒව කා කතා එතට මේ අපි වෙන් කරගත්තා මේ මහ ප්‍රාණ තායන්නේ තියෙන ආයන්න වෙන් කරගත්තා. දැන් එතකොට ස්වර දෙකක් ළඟින් තියෙනවා. ආයන්නයි ඒ යන්නයි. ඒ දෙන්න අසමාන නිසා පරස්වරේ ලොක් කරන්න පුළුවන් දැන් ඕන්න. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද බලපුවාම පරස්වරේ ලොක් වෙලා තමයි දේශනාවේ පදේ හැදිලා තියෙන්නේ. එනිසා අපි පසු ස්වරේ ලොක් කරනවා. එතකොට අපහු කතාව කා කියලා මේ ඒ යන්න නැතුව ඉස්සරේ හැදෙනවා. හැදෙන්නේ ඇති. හරි. අපි එහෙමනම් ඉස්සරහට යමු. ඊට පස්ව මේ කියලා තියෙන්නේ ඊළඟ සූත්‍රය. කොහොමද ඒක හැදින්නේ කියාගෙන යමු බලන්න කවුරු හරි ඊළඟ මෙතන ඉඳන් කියන්න. බන්දුස්ස ඉව
අවතරයි සන බන්දුස්ස ඉව උපයික්කති උපයිතෝ අවයිච්ච ජින ඊරිතං න උපේති චන්ද උදයෝ යතා උදකේ ඉතිද උබ්බවන්න
උබ්බවන්න වන්නසරාණං
උබ්බවන්න වන්නසරාණං ලෝකෝ ලෝපේ
ලෝපේ කති
ලෝපේ කතේ පරෝ අසරූපේති ඇත වත්තතේ තථා ඉවන්නෝ යං නාවාති ඊතෝ ඉවන්නං ගහනංච වමෝදු දන්තානන්ති ඊතෝ උග්ගහනංච සීය ගතියා ඉදානු අනුවත්තේ තබ්බං.
හරි. එතකොට මේ මොකද්ද කියන්නේ? බන්දුස්ස ඉව උපඉක්කති උපඉතෝ අවඉච්ච දින ඊරිතං න උපේති ඡන්ද උදයෝ යතහා උදකේ ඉති ඉද යන මේ උදාහරණයන්හි උප්ප අවන්නස්සරාණං ලෝපේ කතේ పూర్වයෙන් සිටි මුලින් සිටි අවර්ණ ස්වරයන් ලොප් කළ කල්හි අවන්න කියලා කිව්වේ අආ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නවා නම් ඒ పూర్ව ඒ ස්වර ලොප් කළ කල්හි පරෝ අසරූපේ කියන වචන දෙක පරෝ අසරූපේ කියන දෙන්නව ඊළඟ සූත්‍රයට අනුවර්තනය කරගන්න ඕන. අරෝ යනුද අසරූපේ යනුද මතු සූත්‍රයේහි වැටේ. එහෙමයි අපි පරිවර්තනය කරන්නේ. වාපරෝ අසරූපා සූත්‍රයෙන් තමයි විභක්ති වෙනස් කරලා අසරූපේ කියලා අපි හදලා ගන්න. පරෝ අසරූපේ කියන වචන දෙක. ඒ වගේම ඉවන්නෝ යන් නවා කියන සූත්‍රයෙන් ඉවන්න කියන වචනයත් අපි මේ සූත්‍රයට ගන්නවා. මේ තියෙන ඉවන්නෝ වමෝදු දන්තානං කියන මේ සූත්‍රයෙන් උ කියන උග්ගහනංච කියලා මෙතන කියන්නේ උ කියන අකුර මේ සූත්‍රයට සිංහ ගතියෙන් අනුවර්තනය කරගත යුතුයි. සිංහ ගතියෙන් කියලා මේ කියන්නේ මේ සූත්‍ර තාම අපි කතා කරලා නැහැ. ඉදිරියේදී එන්න තියෙන සූත්‍රයකින් තමයි අපි දැන් මේකට ගන්න. ඒකයි කියන්නේ සිංහ ගතියෙන් කියලා. තාම මේ සූත්‍රේ යෙදිලා නැහැ. අනාගතයේ එහෙම නැත්නම් තව ටිකකින් අපි කතා කරන්න යන සූත්‍රයේ තියෙන අතුරක් ඕ වචනයක් අපි මේ සූත්‍රයට අනුවර්තනය කරලා ගන්නවා. ඒකයි මේ කියන්නේ සිංහ ගතියෙන් මෙහිදී අනුවර්තනය කරගත යුතුයි කියලා. එතකොට මෙහිම රූප සිද්ධියේදී මේ සූත්‍ර පසුව යෙදුනට වමෝදු දන්තාන ඉවන්නෝ යන්නවා සූත්‍ර පසුව යෙදුනට අපි බලමු කච්චායනේදී කොහොමද වෙලා තියෙන්නේ කියලා. සරාසරී ලෝපං සූත්‍රය මේ මුලින්ම තියෙන සරාසරී ලෝපං සූත්‍රය කච්චායනේදී සන්ධි මේ ස්වර සන්ධි යටතේ ඊට කලින් මේ නයේ පරයුත්තේ උබ්බ මදෝටිත ඒ දෙක තියෙනවා. ඒවා මේන් පසුව සන්ධි විධානය කරන සූත්‍ර වලින් සරාසරී ලෝපං සූත්‍රය ඊළඟට වාපරෝ අසරූපා සූත්‍රය ඊළඟට තියෙන පචාස වන්නං ලුත්තේ සූත්‍රය. පැහැදිලිද? ඊට පසුව තමයි දැන් මේ කියන වමෝදු දන්තාන ඉවන්නෝ යන්නවා කියන සූත්‍ර දෙකම තියෙන්නේ ඊට පසුව. ඒත් ඒකෙදිත් සිංහ ගතියෙන් තමයි අනුවර්තනය කරලත් අරන් තියෙන්නේ. පසුව තියෙන සූත්‍රවලින් වචන අරගෙන තමයි අර්ථ කියලා තියෙන්නේ. හරි. ඒතොර අපි මේ විදියට අනුවර්තනය කරගන්න පද මේ විදියට පෙළ ගස්වාගෙන ඊට පසුව අපි ඒ ටිකේ අර්ථ කියන. කොහොමද? පචි අසවන්නන් ලුත්තේ කියන ටිකට මේ ඉතිරි වචනත් අර අනුවර්තනය කරගත්තු වචනත් එකතු කරලා තමයි අර්ථ කියන්නේ. පේන මේ තී කොහොමද ඒතර අපි අර්ථ කියන්න ඕන? අසරූපේ සරේලුත්තේ අසරූප වූ ස්වරය ලොප් වූ කල්හි, කියන්නේ අසරූප වූ පූර්ව ස්වරය ලොප් වූ කල්හි, එහෙමයි අපි කියන්න ඕන. ඉවන්න භූතෝ උකාර භූතෝ පරෝසරෝ, ඉවර්ණ භූත වූ, ඒ කියන්නේ ඊ දෙන්නගෙන් එක්කෙනෙක් වුණ, එහෙම නැත්නම් උකාරයක් වූ පසු ස්වරය කොචි ඇතැම් තැනකදී අසවන්නං අප්පෝති, අසවර්ණයට පැමිණේ, අසවර්ණය ආදේශයක් වේ කියන එකයි. අපිට මේක අපි පැහැදිලි කරගන්න ඕන. මේ දේ වෙන්නේ කොහොමද? මේ සූත්‍රයේ යෙදෙන්නේ ඇත්තටම මුලස්වරය මුල වචනයේ අග විදියට ආ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න අවස්ථාවක විතරයි. මුල් පදයේ අන්තය, පූර්ව පදයේ අන්තය ආ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න අවස්ථාවක. අග පදය යන්න ඕ ඊ යන්න, එහෙම නැත්නම් උ වලින් පටන් ගන්න වචනයක් ඇති විට. එන්න මේ අවස්ථාවක තමයි මේ සූත්‍රය යෙදෙන්නේ. මුල් පදයේ අග අයන්නක් හරි ආයන්නක් හරි තිබිලා අග වචනය ඊ උ වලින් ආරම්භ වුණොත් මේ සූත්‍රය යෙදෙනවා. මේ සූත්‍රයෙන් කෙරෙන්නේ මොකක්ද? පිටුපසින් තියෙන යන්න හරි ඊ යන්න හරි නම් ඒක ඒ යන්නක් බවට පත් කරනවා. පිටුපසින් තියෙන උයන්න නම් ඒ උයන්න ඕ යන්නක් බවට පත් කරනවා. ඇදිරීද? නෑ, මේක උ විතරයි. ඌ යන්න නෑ. ඒකයි මේ උකාර භූත කියලා කිව්වේ. උකාර ඌවන්න නෙවෙයි, උකාර කියලා කිව්වේ. ඇදිරීද? එනිසා උයන්න විතරයි. ඊට පසුව මොකද වෙන්නේ? මෙන්න මේ පිටුපසින් ඊ තිබුණොත් යන්න හරි ඊ යන්න හරි තිබුණොත් ඒක අපි මොකක් බවටද පත් වෙන්නේ? කස්සපායස්ම. ඔව්, අසවර්ණ ආදේශ කියලා කියන්නේ ඒක. ආදේශයක්. මෙන්න මේ දේ වෙනවා මේ සූත්‍රයෙන් කියන එකයි කියන්නේ. පැහැදිලි නේද? තව මොකක් හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහන්න ඕන. ඔව්. එක උදාහරණයක් කියනවානේ. බෝධකංකත්වා වී උදකංකත්වා කියන්නේ. ඒකට එතනදී කලාතුරකින් ඉතින් ඒක වෙන්න පුළුවන්. මේක අපිට එතනක සපහනක් දාලා තියාගන්න එක වටිනවා මේකේ. ඔව් කියනවානේ. ඔව් මොග්ගල්ලායින් කියනවා. යනවා යදෙනවා. ඔව්. මහා වග්ගපාදී නේද? ඒ මේ සූත්‍ර යොදද්දී තව රීතියක් තියෙනවා. අර බාහුල්ල වෘත්ති බහුල පැවැත්ම ප්‍රධාන යෙදීම අනුව තමයි මේ රීති දක්වලා තියෙන්නේ. කලාතුරකින් එහෙම නොවන වෙනස් තැන් බොහොම කලාතුරකින් තියෙන්න පුළුවන්. බහුල ව්‍යවහාරය තමයි මේ කියන්නේ. ඒක කලාතුරකින් මේ දෙකෙන් හැර යන්න තියෙන තැනකට උදාහරණයකුත් තියෙනවා. කලාතුරකින් තමයි ඉතින් ඒ උදාහරණය ගැන විතරයි කියලා තියෙන්නේ. බෝධකං සත්වා කියන උදාහරණය විතරයි. වි උදකං කියන එක ඒක බෝධකං විතරමයි කියලා. ඒක අමතර සටහනක් විදිහට දාලා තියාගන්න. එතකොට මේ රූප සිද්ධියේ අපි ඊට කතා කරගෙන යමු. එතකොට ඇදිදි වෙයි. එතකොට මේක අසවර්ණ ආදේශ සූත්‍රයක්. මොකද්ද සූත්‍රය? අසවර්ණ ආදේශයි. කොහොමද පදවෙන් ඉන්නේ? කොචි අසවන්නං ලුත්තේ. අසරූපේ සරේ ලුත්තේ. ඒක අපි පැහැදිලි කළානේ. ඔව් මේ ටික කිව්වා. අසවන්නං කියලා කිව්වේ අසවර්ණය අසවර්ණයක් බවට පත් වෙනවා කියලා. මෙන්න මේ ඊ දෙන්න ඒ දෙන්නට අසවර්ණ වුණ ඊ යන්න අසවර්ණයක් ඒ යන්න මේ දෙන්නට දැන් ඊ දෙන්නට සවර්ණ නෙවෙයිනේ. ඊ දෙන්නට සවන්න වෙන්නේ ඒ දෙන්නමනේ. අනික් අකුරු 6ම අසවර්ණයිනේ. ඒ අසවර්ණ 6 අතුරින් කෝකද මේ දෙන්නට එන්න ඕන කියන එක තීරණය වෙන්නේ ඊඨානාසන්න වශයෙන්. අපි ඒ ටික ඊළඟ වෘතිය කියලා පැහැදිලි කරගන්න. ඉවන්න භූතෝ උකාර භූතෝ ච පරෝ සරෝ යම් ඊ දෙන්නා හෝ උයන්න උකාර භූත ඌ පරස්වරය අසරූපේ පුබ්බස්සරේ ලුත්තේ. අසරූප ඌ පූර්වස්වරය ලොප් වූ කල්හි කොචි ඇතැම් තැනකදී අසවන්නං පප්පෝති. අසවර්ණයක් බවට පත් වෙනවා. අසවර්ණයක් බවට පත් වෙනවා. නත්ති සවන්නා ඒතේ සම්ති අසවන්න. එතකොට සමාන වර්ණයෝ නැත් මොවුන්ට නැත්තේනුයි අසවන්න කියලා නමක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකාර ඕකාර දෙන්නටයි. දැන් අපි කලින් කතා කළා සමාන නොවෙන්නේ කියන අර්ථයෙන් අසවන්න කියලා ගත්තොත් සමාන වර්ණ නොවන ඒවට අසවන්න කියලා ගත්තොත් 6 දෙනෙක් ඉන්නවා. ඊ දෙන්නට අසවර්ණ 6 දෙනෙක්. හැබැයි මෙතන නිරුක්තිය අසවන්න කියද්දී ඒක නෙවෙයි. නත්ති සවන්නා ඒතේසං. මේ අයට සවර්ණ නැති නිසා. දැන් අයන්නට සවර්ණයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආයන්න. ඊට වෙනස් විදිහේ තව සවර්ණයක් තියෙනවා. ආයන්න. යන්නට තියෙනවා. ඊයන්. ඌයන්නට උයන්. ඒ අයට තව සවර්ණයක් තියෙනවා. ඒ යන්නට සවර්ණයක් තියෙනවද? ඕ යන්නට සවර්ණයක් නැහැ. ඒ සවර්ණයක් නැති නිසා මේ දෙන්නට අපි නමක් කියනවා අසවන්නා කියලා. එහෙදිද? ආ. ඔතේ ඒ අසවර්ණයෝ ආදේශ වෙනවා මෙන්න මේ දෙන්නත්. ඒ කාර්ය හෝ ඕකාරය. තත්ත ඨානාසන්න වශයෙන් ඉවන්න උකාරාණං ඒකාර ඕකාරා හොಂತಿ. මේ ව්‍යාකරණයේ තව රීතියක් තියෙනවා. මෙතන කියන්නේ කොහොමද? ඉවන්න උකාරාණං. ඉවන්න කියද්දි ඊ දෙන්න. උකාර කියද්දි උයන්න විතරයි. උකාරයන්ට ඒකාර ඕකාරා කියලා අනුපිළිවෙල කියන්නේ ඒ යන්නයි ඕ යන්නයි. ඒ යන්නයි ඕ යන්නයි. එතකොට මේ දෙන්නව කියපු අනුපිළිවෙලින්ම ආදේශ දෙකක් ගන්න ඕන. ඊ දෙන්නට ඒ යන්න, මොකද ඊ දෙන්න මුලින් කිව්වේ ඒ යන්න මුලින් කිව්වේ. එහෙමනම් ඊ දෙන්නට ඒ යන්න. උකාර කියලා පසුව කිව්වේ ඕ කාර කියලා පසුව කිව්වේ. එහෙමනම් ඒ දෙන්නට ඒ උයන්නට ඕ යන්න. ඒ ආදේශ කරගන්නේ කොහොමද? තානාසන්න වශයෙන්. ඒ මොකද තානාසන්නයි කිව්වේ ඊ දෙන්නා තාලුජයි. ඒ යන්න කණ්ඨ තාලුජයි. එහෙමනම් මේ අකුරු තුනම තල්ලේ උපකාරය අවශ්‍යයි උච්චාරණය කරන්න. ඒ නිසා තානය සමානයි මේ තුන් දෙනාගේ. ඒ කියන්නේ තාලුජ ශබ්දය. මේ තුනම තාලුජ ශබ්ද. මේක කණ්ඨ තාලුජ වුණාට ඉතින් තාලුජත් වෙනවනේ. ඒ නිසායි. උයන්නයි ඕයන්නයි දෙන්නම ඔට්ටජයි. ඒ ඕෂ්ඨජ උයන්න ඕෂ්ඨජයි ඕයන්න කණ්ඨෝට්ඨජයි. කණ්ඨ ඕෂ්ඨජ. එතකොට ඕෂ්ඨජ කියන තානය දෙන්නටම සම්බන්ධයි. ඒ නිසා මේ විදියට මේ දෙන්නා මේ ඒ යන්නත් මේ උයන්න ඕයන්නටත් තාන වශයෙන් ආසන්නයි. ඒකයි මේ හේතුව කිව්වේ තානාසන්න වශයෙන් ස්ථාන ආසන්න වශයෙන් මේ විදිහේ ආදේශ වෙනවා. ඔන්න ඊට පසුව හැදින පද පෙන්නනවා වෙන් කරලා. කොහොමද? බන්දු සේව උපෙක්ඛති උපේතෝ අවෙච්ච ජිනේරිතං නෝපේති ඡන්දෝදයෝ යතෝදකි. එතෙන් වල මේ උදාහරණ යෙදෙන විදිය වෙන් කරලා බලා ගන්න පුළුවන්. බන්දුස්ස ඉව කියලා තියෙන එක යන්නට ඒ යන්න ආවා. බන්දුස්සේව කිය. දැන් ඒ තැන් වල පූර්වස්වරය ලොක් කරන්න ඕන. සරාසරි ලෝපං සූත්‍රයෙන් පූර්වස්වරය ලොක් කළා. මේ සූත්‍රයෙන් පසුව තියෙන ඊ යන්න හෝ යන්න ඒ යන්නක් බවටත් උයන්න ඕ යන්නක් බවටත් පත් කරනවා. ඊට පසුව කොචි ඉති කිං. මේ සූත්‍රයේදී කිව්වා කොචි කියලා. ඇතැම් තැනකදී තමයි මේ විදියට වෙන්නේ කියන එකයි කිව්වේ. ඇයි ඇතැම් තැනකදී කියලා කිව්වේ? තත්‍රිමේ යස්සින්ද්‍රියානි මහිත්තිකෝ සබ්බීපියෝ තේනුපසංකමි ලෝකුත්තරෝ යනාදී තැන්වල මෙම සූත්‍රය නොයෙදින බැවිනි. එමයි අපි මේක පරිවර්තනය කරන්නේ. මේ තැන්වලදී මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. බලන්න මේ සූත්‍රය ඕනනම් යොදන්න පුළුවන්. කොහමද? తత్ర ධන ඉමේ. පළවෙනි එක తత్ర ධන ඉමේ. එතකොට අපිට ඕනනම් මේක తత్రේ මේ කියලා හදන්න පුළුවන්. తత్ర ධන අයන්න ලොක් කළා. පිටිපස්සෙන් තියෙන යන්න ඒ යන්නක් කළා. తత్రේ මේ. එමෙව්වා දේශනාවේ නැහැ. යස්ස ඉන්ද්‍රියානි කියන එකේ යන්න ඒ යන්න කළා. යස්සේන්ද්‍රියානි කියලා හදන්න පුළුවන්. මහෙද්දිකෝ කියන එක මහෙද්දිකෝ කියලා යන්න ඒ යන්න කරන්න පුළුවන්. මහා ඉද්දිකෝ කියන තැන. සබ්බ ඊතියෝ කියන එක ඊ යන්න ඒ යන්න කරලා සබ්බේතියෝ කියලා හදන්න පුළුවන්. හැබැයි ඒවා දේශනාවේ නැහැ. තේන උපසංකමි කියන එකේ උයන්න ඕ යන්න කරලා තේනෝපසංකමි කියලා හදන්න පුළුවන්. ලෝකුත්තරෝ කියන එක ලෝකෝත්තරෝ කියලා හදන්න පුළුවන්. ඒ සිංහලෙන් තියෙනවා, මේ පාලියේ නෑ. සිංහලෙන් එහෙම හදලා මේ තියෙන්නේ කියලා සිංහල වචනයක් පෙන්වන්න එපා. ලෝකෝත්තරෝ කියලා හදලා සිංහල පරිවර්තන පොතක තියෙන ලෝකෝත්තර වචනේ පෙන්වලා මේ තියෙන්නේ එහෙනම් ලෝකෝත්තරෝ කියලා හදලා එහෙම කියන්න එපා. ඒක සිංහල වචනයක්. මේ කියන්නේ පාලියේදී එහෙම නෑ. පැහැදිලිද? తత్రేమే කියලා ඉුවත්දී ඒක වැරදි. මම එහෙම නම් වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ විදිහට වෙන් කරලා කියලා තියෙන්නේ ඒවා නිවැරදි වචන නෙවෙයි කියන එක පෙන්නන්න නිසා. අපිට එහෙම ඔහේ හරි කවුරු හරි කෙනෙක් ලියලා හරි තිබුණත් ආ මේකනම් වෙන්න බෑ මේ වචනේ වැරදි. මේකත් දේශනාවේ නෑ කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙන්න ඕන මේ වගේ පාඩ පෙන්න. වැරදි නේ. ඇහුන්නේ. කවුද ප්‍රශ්න යන්න? හා නෑ උයන්න පසුව යෙදෙන තැන්වල යෙදෙන්නේ නෑ. උයන්න විතරයි. ඊට පස්සේ උයන්න තියෙන තැන්වල විතරයි මේ සූත්‍රය යෙදෙන්නේ. උයන්න තිබුණොත් මේ සූත්‍රය යෙදෙන්නේ නෑ. වෙන සූත්‍රයක් යෙදෙන්නේ. පැහැදිලිද?
දෙවෙනි පොතේ තියෙන සම්පතයි. දෙවෙනි පොතේ තියෙන
ඔතෝ. ඔව්. යෙදෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා.
නෑ. ඌ දෙකම යෙදෙනවා කියලා තියෙනවා.
ආ එකමක් කියලා තියෙනවා. ඒ වුණාට එහෙම යෙදෙන උදාහරණ කියන්නේ. පැහැදිලි නේ? ගොඩ මෙතන උපකාර කියලා කාර පදේ ගන්නින ඒ නිසා. පැහැදිලි නේද? ඌ යන්න යෙදුණු උදාහරණයක් මට මතක් වෙන්නේ නැහැ. හරි. ඊට පසුව ආපහු ප්‍රශ්නයක් අහනවා. ලුත්තේ ඉතිකින් මේකෙදි කිව්වනේ පූර්ව ස්වරය ලොප්ුණයින් පසුව තමයි මේ පසුව තියෙන ස්වරය අසවර්ණයක් බවට පත් වෙන්නේ කියලා. ඇයි එහෙම ලුත්තේ කියලා කිව්වේ? ලොප්ුණාම තමයි මෙහෙම වෙන්නේ කියලා කිව්වේ ඇයි? ච ඉමේ ධම්මා යතහා ඉදං කුසලස්ස උපසම්පදා. ඒ වගේ තැන්වල පූර්ව ස්වරය ලොප්ුණේ නැති නිසා මේ විදිහේ අසවර්ණ ආදේශය වෙන්නේ නැහැ කියන බව කියන්නයි වෙනවැටි. චයි මේ ධම්මා කියන දැන් අද මේ ච මෙතන ස්වරේ ලොප්ුනේ නැහෙනේ. ලොප් වෙලා සංදි වෙලා නැහෙනේ මේක. ඒ නිසා මේ සූත්‍රය යෙදින්නේ නැහැ. මෙතනත් එහෙමයි. යතහා ඉදං කියන තැන මේ පිටුපසින් යන්න තිබුණා මුලින් ආයන්නක් තියෙනවා. හැබැයි මේක ලොප්ුනේ නැති නිසා මේ සූත්‍රය යෙදුන්නේ නැත්නම් ඒක යතේදං වෙන්න ඕන නේද? චේ මේ ධම්මා වෙන්න ඕන මේක. එහෙම හැදෙන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා කියන එක කුසලස්සෝපසම්පදා කියලා ඉන්න ඕන. හැබැයි එහෙම යෙදিলা නැහැ මේ තැන්වල. පූර්වස්වරේ ලොප්ුනේ නැති නිසා මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. අසවර්ණාදේශය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පසු ආපහු තව කාරණාවක් කියනවා. අසරූපේ ඉතිකින් ප්‍රශ්නයක් අහනවා. ඇයි මේ අසරූප යක්ම ලොප්ුණාමයි මේ සූත්‍රය යෙදෙන්නේ කියලා කිව්වේ? මුලින් අසරූපයක් තිබිලා ලොප්ුණාම තමයි මේක කිව්වේ මේ සූත්‍රය යෙදෙන්නේ කියලා කිව්වේ. ඇයි? චත්තාරිමානි මාතුපට්ඨානං කියන තැන්වල මේ චත්තාරි ඉමානි පේනව ඇති. චත්තාරි ඉමානි කියන තැන්වල තැන් දෙකේම තියෙන ඊනු දෙකක් අසමාන රූපයක් නෙවෙයි. අසමාන රූපයක් නෙවෙයි මුල් එක ලොප්ුනේ. සමාන රූපය එකක් තමයි මුලින් තිබිලා ලොප් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. මේක වෙන් කරලා ලියාගත්තොත් තේනව ඇති. මේ මනිතින් චත්තාරි ඉමාන් මෙතනක් තියෙන්නේ යන්න, මෙතනක් තියෙන්නේ යන්න, දැන් දෙකේම යමු දෙකක්. ඒ නිසා මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. ඇයි? අසමාන රූප පූර්වස්වර අසමාන ඌ පූර්වස්වරේ ලොප්ුණාමයි යෙදෙන්නේ කියලානේ කිව්වේ. ඒ නිසා මේකෙදි නිකම්ම සරාසරි ලෝපං සූත්‍රය විතරයි වෙන්නේ. මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. මාතු උපට්ඨානං කියන එකත් ඒ විදියමයි. දැන් දෙකේම තියෙන උයනු දෙකක් සමාන රූප දෙකක් තියෙන. ඒ නිසා මේ සූත්‍රයෙන් මේ යන්න ඒ යන්නක් වෙන්නේ නැහැ. මෙතනදී ඕ යන්නක් වෙන්නේත් නැහැ. එහෙම නැත්නම් කොහොමද වචනේ හැදෙන්න ඕන මේ සූත්‍රයේ යෙදුනා නම්? චත්තාරීමානි මාතෝ පට්ඨාන. ඔව් එහෙම හැදෙන්නේ නැහැ. එයි මුලින් ලොක්ුණේ සමාන රූප ස්වරයක් නිසා. පැහැදිලිද? එත්තච සතිපි හෙට්ටා වාග්ඝානි කොචි කරණතෝ අවන්නේ ඒව ලුත්තේ ඉද බුද්ධ විදි හෝතීති දට්ඨබ්බං කියලා පාඩයක් කියනවා. මෙතනදී කලින් වා පදයක් තිබුණනේ, කලින් අනුවර්තනය කරගන්න පුළුවන් කලින් සූත්‍ර වලින් වා කියන පදය. එහෙම තියෙද්දි සතිපි හෙට්ටා වාග්ඝානි යටින් කියපු එහෙම නැත්නම් කලින් කියපු වාග්‍රහණයක් ඇති කල්හිත් කොචි කරනතු මේ අලුතින් කොචි කියලා වචනයක් යොදා ගැනීම හේතු කොටගෙන අවන්නේ ඒව ලුත්තේ పూర్වයේ තියෙන අවර්ණය ලොප්පු කල්හිම ඉද බුද්ධ විදි හෝති ඉති. මේ සූත්‍රයෙන් කියු විධානය වන්නේ යයි දට්ඨබ්බන් දත යුතුයි. හැදිරි නේද? ඔය කාරණාව නිසා තමයි ඔකට ටිකක් කියන්නේ. ඇයි ඉතින් මෙතන යන්න ලොප්පුනාම විතරක්ම මෙහෙම කියන්නේ? ඇයි යන්න ලොප්පුනාමත් වෙනවනේ කියලා සමහර විට ඒ විදිහට අර කියලා තියෙනවා. නමුත් මේ කියන්නේ අපිට සලකන්න වෙන්නේ ප්‍රධාන යෙදීම, බහුලව යෙදීම මේ විදියයි. ඒ වගේ තැන් කලාතුරකින් තියෙන පුළුවන්. දැන් ඔය වගේම තැනක් අපිට අහු වෙනවා මොග්ගල්ලායනේ. මට ඒක සූත්‍රය දැන් අමතකයි. ඒ මොග්ගල්ලායනේ මේ විදියට කියපු තැනකදී ඒ විදියටම ඊට වෙනස් විදිය පදයක් හැදෙනවා. මේ විදියට අවර්ණය ලොක්ුණාම තමයි මේ සූත්‍රය යෙදෙන්නේ කියලා කිව්වේ. ඇයි? ඒ විදියට දක්වපු නිසා. තතෝ ඉදන භවති. එසේ කියූ බැවින් මේ තැන්වලදී මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. කොහොම තැන්වලදීද? දික්ඛුපාදානං පංචහුපාලි මුදින්ද්‍රියං යෝ මිස්සරු. මේක අපේ සමහර සිංහල පොත්වල තියෙන සෝ මිස්සරු කියලානේ. කොහොමද තියෙන්නේ print පොතේ? ඒක යෝ මිස්සරෝ කියලා තමයි චක්ක සංගායනා පොත්වල වචනය තියෙන්නේ. යෝ මං ඉස්සරෝ කියලයි විසංගය. යෝ මිස්සරෝ ඒක ජාතක පාලියේ තියෙන පාඩයක්. යෝ මිස්සරෝ කියලා සර්ච් කළොත් එනවා. යෝ මිස්සරෝති යෝ මං ඉස්සරෝ හරි ඒ විදිහට පැහැදිලි කරනවා. ඒතර මේ තැන්වල මුලින් තියෙන්නේ අයන්නක් නෙවෙයි. මේවා විසන්ධි කරලා බලපුවාම මුල් පදයේ අග තියෙන්නේ දිප්පි උපාදානම්. පිටුපසින් උයන්න තිබුණාට මුලින් තියෙන්නේ යන්න. පංචහු උපාලි කියන තැන මුලින් තියෙන්නේ උයන්න. මුදු ඉන්ද්‍රියන් කියන තැනත් මුලින් තියෙන්නේ උපාරයක්. යෝ යෝ මිස්සරෝ කියන තැන යෝ බලමු. යෝ මං ඉස්සරෝ එතන පොඩ්ඩක් බලන්න ඕන. ඇයි මේ උදාහරණය කිව්වේ කියලා. එතන මුලින් තියෙන්නේ නිග්ගහීතයක්. ඒක ඒ විදිහට අපි අර්ථ ගන්න වෙනවා. ඒක එතන මුලින් තියෙන්නේ නිග්ගහීතයක්. පේනවා ඇති යෝ මං ඉස්සරෝ කියලා තියෙන්නේ. යෝ මිස්සරෝති යෝ මං ඉස්සරෝ. පිටපතින් කියන්නත් තිබුණාට මුලින් තියෙන්නේ නිග්ගහීතයක් නිසා අපිට මේ සූත්‍රය යොදා ගන්න බැහැ.
ඔබට
එහෙම තමයි. ඔව්. නිග්‍රහිතේ ලොක් කරලා අපව සරාසරි. යෙදෙන්නේ. සරාසරි. හරි. එතකොට මෙන්න මේ වගේ තැන්වල මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ. මොකද මුලින් අයන්නක් නොයදුනු බැවි. ඒ කියන්නේ මුල් පදයේ අග අයන්නක් හෝ ආයන්නක් නොයදුනු නිසා. පිටුපසින් ඊ උ කාර තිබුණත් මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ කියන එකයි තේරුම. පැහැදිලිද? එතකොට මේ සූත්‍රය යොදලා අපි පද හැදුවොත් කොහොමද පද හැදෙන්නේ? බන්දුස්ස ඉව කියන වචනය ගත්තොත් බන්දුස්ස දන ඉව කියලා වෙන් වෙනවා. බන්දුස්ස කියන තැන කියන පදාන්තයේ තියෙන ස්වර වෙන් වෙනවා. එතකොට අයන්න ආ ඊ කියන දැන් ස්වර දෙකක් ළඟ තියෙනවා. ඒකේ පූර්වස්වරය ලොප් වෙනවා සරාසරී ලෝපං සූත්‍රයෙන්. ඊට පසුව ඊටපසින් තියෙන යන්න මේ සූත්‍රයෙන් ඒ යන්නක් බවට පත් වෙනවා. ඊට පසුව මේ ස්වර රහිත ව්‍යංජනය මේ අලුතින් ආපු ඒ යන්නට පැමිණෙනවා. වචනේ හැදෙනවා බන්දුස්සේව බන්දුස්සේව. මෙතන මහා ප්‍රාණ දියන්න දෙන්නු. උපඉක්කති කියන තැනත් ඒ විදිහටම යන්නට ඒ යන්න. උපිතෝ එතනත් යන්නට ඒ යන්න. මේ ඊ යන්නක් ඒ යන්න වෙන තැනක්. ගිනේරිතං කියන තැන ගින ඊරිතං ඊ යන්නට ඒ යන්නක්. මේ උයන්න ඕ යන්නක් වෙන තැනක්. න උපේති ඌහට් මේ පූර්වස්වරය ලොප් වෙනවා නයන්නේ තියෙන අයන්න. ඊට පසුව ඌහට ඕ යන්න ආදේශ වෙනවා. ඊට පසුව නෝපේති කියලා වචනේ හැදෙනවා. පැහැදිලි ඇති නේද? තව මොනවා හරි ගැටලු තියෙනවා මනට අහන්න පුළුවන්. ඊළඟ සූත්‍රය අපි කතා කරන්න යන්නේ ඒ ටික කියමු බලන්න. ඊළඟට කවුද? කවුරු හරි කැමැත්තෙන් කියමු. පොතක් කියලයි. ඔව්.
අවසරයි සවිනාස. තත්ත අයං බුද්ධ අනුස්සති ස අත්තිකා සංඥාවා අස්ස
පඤ්ඤවා අස්ස
සං
ප පඤ්ඤවා. සමහර පොත්වල එහෙම තියෙන පුළුවන් සිංහල පොත්වලනේ. පඤ්ඤවා අස්ස
පඤ්ඤාන්
පඤ්ඤවා. මේකෙන් බැලුවා නම් හරි.
පඤ්ඤවා අස්ස තදා අහං යാനി ඉද භූතානි ගච්ඡාමි ඉති අති ිතෝ කිකි ඉව බහු උපකාරං මధు උදකං සු උපධාරිතං යෝපි අයං ඉදානි අහං සචේ අයං අපස්සතෝ අයං ඉතර ඉතරේන සද්ධා ඉද චිත්තං සද්ධා ඉද විත්තං
කම්ම උපනිස්සයෝ. කම්ම මේක මේ මේ අදෝලිපියක් තියෙන්නේ අපි දා ඒ ටික නෑ. මෙතන කම්ම
කම්ම උපනිස්සයෝ
උපනිස්සයෝ
තථා උපමං රත්ති උපරතෝ වි උපසමෝ ඉච්ඡති.
ඔව්. ඉච්ඡත්‍ර
ඉච්ඡත්‍ර ඔබ්බස්සරාණං ලෝකේ කතේ. ක්වචීති අධිකාරෝ පරෝ ලුත්තේති ච වත්තති.
හරි. ඊට පස්සේ දීගං. හරි. ත්‍රමේ తත්‍ර අයං බුද්ධ අනුස්සති ආදී ඒ වචන තියෙනවනේ වි උපසමෝ කියන තැන දක්වා ඒ ටික අපහුව අපි කියන්නේ නැහැ. ඉති යත්‍ර යන මේ උදාහරණයන්හි උබ්බස්සරාණං ලෝපේ කතේ පූර්වස්වර ලෝපය කළ කල්හි පූර්වස්වරයන්ගේ ලෝපය කළ කල්හි ඒ කියන්නේ සරාසරී ලෝපං සූත්‍රයෙන් පූර්වස්වරය ලොප්පුනාම කියන එකයි මේ කියන්නේ. උබ්බ ලෝපේ කතේ කියද්දි ඉතින් සටහනක් දාගන්න ඕන මේක වෙන්නේ සරාසරී ලෝපං සූත්‍රයෙන්. සරාසරී සූත්‍රයෙන් පූර්වස්වරය ලොප්පු කල්හි කොචි ඉති අධිකාරෝ කොචි යන පදය අධිකාර කරුන් ලැබේ කියන්නේ ඊළඟ සූත්‍රයට අධිකාර කරගන්නවා. පරෝ ලුත්තේ කියන වචනත් පරෝ ලුත්තේ ඉතිච වත්තතේ පරෝ යනුද ලුත්තේ යනුද මතු සූත්‍රයේහි වැටේ. එතකොට ඒ පද අපි අනුවර්තනය කරගන්නවා පේනවා ඇති. එතකොට මේ පද මේ අපි කෙලවරෙන් දාලා තියෙන සූත්‍ර අංකය අනුවර්තනය කරගත්තේ මොන සූත්‍රයෙන්ද කියන එක ඒ අනුවර්තනය කරගන්න වචන ටික තමයි මේ දම්පාටින් තියෙන්නේ. මේ වචන ටික අනුවර්තනය කරගෙන අපි සූත්‍රයේ අර්ථය කියනවා. එතකොට මේ දීගං කියලා කියන්නේ මොන සූත්‍රයක්ද? මේකත් විධාන සූත්‍රයක්. විධානයක් කරන. මොන විධානයක්ද කරන්නේ? දීඝ විධානය. දීඝ විදි සූත්‍රයක්. ඒව තේරෙනවා දැන්. අපි මේ අනුවර්තනය කරගන්න වචන යොදාගෙන සූත්‍රයේ අර්ථ කියනවා. කොහොමද? සරේ ලුත්තේ ස්වරය ලොප්පු කල්හි. මේ කියන්නේ සරේ ලුත්තේ කියද්දි ඇත්තටම මේ පූර්වස් ස්වරය ලොප්පු කල්හි කියන එකයි අර්ථය. මොකද පසු ස්වරය දීර්ඝ වෙන්න නම් ලොප් වෙන්න ඕන මුල් ස්වරේනේ. ඒත් ඒ විදිහට අර්ථය අපි දැනගන්න ඕන. සරේ ලුත්තේ පූර්වස් ස්වරේ ලොප්පු කල්හි පරෝ සරෝ පසුව ඇති ස්වරය කොචි ඇතැන් තැනකදී දීගං දීර්ඝයට පැමිණේ. ඔය විදිහටයි පදාර්ථ කියන්න ඕන. ඒ ටික තමයි එතකොට මේ වෘතියෙත් විස්තර කරලා තියෙන්නේ. සරෝ කෝ පරෝ පර ඌ ස්වරය උබ්බස්සරේ ලුත්තේ පූර්වස්වරය ලොප්පු කල්හි කොචි ඇතැම් තැනකදී දීඝ භාවම් පප්පෝති ඉති දීර්ඝ බවට පැමිණේ යැයි තානාසන්න වශයෙන් තානාසන්න වචයෙන් රස්ස සරාණං සවන්න දීඝෝ රස්ස ස්වරයන්ට සවර්ණ දීඝය වෙනවා. ඒ තමන්ගේම දීර්ඝ ස්වරය යෙදෙනවා කියන එකයි කියන්නේ. ආයන්න තිබුණොත් ආයන්න වෙනවා. ඊ තිබුණොත් ඊ යන්න වෙනවා. අන්න ඒ විදිහට ඌ තිබුණොත් ඌ යන්න වෙනවා. මෙන්න මේක තමයි සවර්ණ දීඝ කියලා කිව්වේ. ඔන්න ඊට පසු අර කලින් කියපු උදාහරණ ඔක්කොම සංදි කරලා පෙන්නනවා. తත්‍රායන් බුද්ධානුස්සති සාත්තිකා පඤ්ඤා පඤ්ඤවාස පඤ්ඤවා අස්ස කියන එක පඤ්ඤවාස තදාහං යානීද භූතානි ගච්ඡාමීති අතීතෝ කිකීව බහූපකාරං මධූදකං සූපධාරිතං යෝපායං ඉදානාහං සචායං අප්පස්සුතායං ඉතරීතරේන සද්ධීද විත්තං කම්මූපනිසයෝ තතුහූපමං රත්තුූපරතෝ වූපසමෝ. මේ විදිහට ඒ පද සැකසෙනවා කියලා කියනවා. ඒතර මේකේ මේ ඒ සවන්න දීඝ කියන එකත් සටහන දා ගන්න ඕන. ඒක පැහැදිලි, ඒක විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. පොඩි අයස්මල අලුතෙන් ඉන්න කට්ටිය ඒක සටහන අවශ්‍ය නම් දා ගන්න. පැහැදිලිනේක නේද? ඊට පසුව සූත්‍රයේ මෙහෙම කාරණාවක් අහනවා. කොචි ඉති කිං, ඇතැම් තැනකදී යයි කීවේ කුමටද? කොචි කියලා සූත්‍රයේ කිව්වේයි. කොචි කියන්නේ ඇතැම් තැනක කියන කෙනේ තේරුම. මෙහෙම දීර්ඝ වෙන්නේ ඇතැම් තැනකයි කියලා කිව්වේ ඇයි? ඇයි එහෙම කිව්වේ? කියමු බලන්න අනෝපමායස්ම. අචිරං වතයන් කායෝ කිම්පි මාය තීනිමානි පංචසුපාදාන ඛන්දේසු තස්සත්ථෝ පංචංගිකෝ මුනින්දෝ සතින්ද්‍රියං ලහුත්ථානං ගච්ඡාමහං තත්‍රිදං පංචහුපාලි නත්ථඤ්ඤං යනාදී තැන්වල දීර්ඝ නොවන බැවිනි. එහෙම සටහන දාගන්න ඕන. මේ තැන්වල දීර්ඝ නොවන නිසායි. ඒ තැන්වල පූර්වස්වර ලෝපය විතරක් වෙලා සන්ධි වෙලා තියෙන්නේ, දීර්ඝය නොවි. කොහොමද මෙතන මේ උදාහරණ කීපයක් අපි සටහන දාලා තියෙන්නේ? අචිරං වත අයං කායෝ, අචිරං වත අයං කායෝ. දැන් දෙකේම අයනු දෙකක් තියෙන්නේ. මුල් අයන්න ලොප් වුණා, පසු අයන්නට එකතු වුණා, දීර්ඝ වුණේ නැහැ. පැහැදිලිද? අචිරං වතායං කියලා දීර්ඝ වුණේ නැහැ කියන එකයි මේ කියන්නේ. අචිරං වතයන් කියලා දීර්ඝ නොවී තියෙනවා. මේ කිම්පි මාය කියලා කියන්නේ කිම්පි කිම්පි ඉමාය කියලා වෙන් වෙන එක. ඒත් අර පූර්වස්වර ලෝපේ විතරයි වෙලා තියෙන්නේ. සරාසරි ලෝපන් සූත්‍රයේ විතරයි. තීනි ඉමානි කියන එකත් එහෙමයි. දීර්ඝ වෙලා නැහැ. තීනිමානි වුණේ නැහැ. තීනිමානි විතරයි. පංචසු උපාදානඛන්දේසු කියන එකෙත් පංචසු උපාදානඛන්දේසු කියලා දීර්ඝ වෙලා නැහැ. දීර්ඝවත් දෙන්න පුළුවන්. පුළුවන් පුළුවන්. දැන් මේ තැන්වල මේ කියන්නේ මේ තැනක මෙහෙම්මම වෙන්න ඕන කියලා නෙවෙයි. මෙහෙම උදාහරණත් යෙදිලා තියෙනවා කියලා. ඔව්. ඒක වෙලක්වීමක් කරලා නැහැ වෙන්න බෑ කියලා. කියනවා. පුළුවන් පුළුවන්. අනික් උදාහරණ ඔක්කොමත් ඒ විදියයි. ලුත්තේ ඉතිකින්, පූර්වස්වරය ලොප්පෝ කල්හි මෙහෙම දීර්ඝ වෙනවා කියලා කිව්වේ ඇයි? යතහ අයං නිමි ඉවරාජා කිකි ඉව සු උපධාරිතං යනාදී තැන්වල පූර්වස්වරය ලොප් නොවු බැවින් පරස්වර දීර්ඝය නොවන බව දැක්වීමටයි. එහෙම තමයි අපි අර්ථ ගන්නවා. ඒතර මේ තැන්වල පූර්වස්වරය ලොප්ුනේ නැති නිසා දීර්ඝ වුණේ නැහැ. සන්ධි නොවී තියෙන තැන්නේ. නැත්තම් මේක යතහා යං නිමීව කිකීව සූපධාරිතං, ඒ විදිහට සන්ධි වෙන්න ඕනේ. එහෙම සන්ධි නොවි පූර්වස්වරේ ලොප් නොවුණු නිසා සන්ධි නොවි දීර්ඝත් නොවි තියෙනවා. ඔ මේ එහෙම සන්ධි නොවි තියෙන තැන ඉතින් එතන පූර්ව ස්වරයේ ලොප් නොවුණු නිසා පසු ස්වරේ දීර්ඝ වුණේ නැහැ. දැන් මේ වෙන් වෙලානේ තියෙන්නේ. පැහැදිලිද? අට කතාව එහෙම වචන වෙන් කරලා පෙන්නනවානේ මේ වගේ තැන්වල. ඒකට මේ තැන්වල සංදි කරන්න නැතුව වෙන් කරලා එහෙමත් දේශනාවේ යෙදিলা තියෙනවා. මේ විසන්දියත් යෙදিলা තියෙනවා කියන එකයි මේ කියන්නේ. ඒ තැනක ඇයි දීර්ඝ නොවුනේ කියලා දීර්ඝ නොවුනේ පූර්වස්වරේ ලොප් කරලා සංදි කරපු නැති නිසා. නැත්තම් හරි වැඩේ වෙන්නේ වතායන්ති වතායන් කියලා කියන්න වෙන්නේ. ආයෙත් සංදි කරලා නේද? ඉංග හරි නේද? පැහැදිලි යති. අපි ඊළඟ සූත්‍රයට යමු එහෙනම්. ඔව් පුරස්වර ලෝපේ කළාම තමයි මේ සූත්‍රය යෙදෙන්නේ. දීර්ඝයේ වෙන්නේ. පුරස්වර ලෝපය සිද්ධ වුණයින් පසුව තමයි මේ දීගං සූත්‍රය යෙදෙන්නේ. ඒ දෙන විදිහ අපි බලමු. මේ තියෙන්නේ తత్ర අයං මේ විදියට පද දීගං සූත්‍රයේ යෙදিলা తత్ర අයං මේ අයන්න වෙන් කරලා ඊට පස්ව පූර්වස්වරය ලොප් කරනවා සරාසරී ලෝපං සූත්‍රයෙන් ඊට පස්ව පරස්වරය දීර්ඝ කරනවා දැන් අපි කියපු සූත්‍රයෙන් දීගං සූත්‍රයෙන් ඊට පස්ව පමනවනවා తత్రాయං කියලා වචනේ හැදේ. දැන් මේ සමහර ආයස්මලා දැන් ඇහුවා මෙතෙන්න මුලටත් తత్ర මේ හැදෙන පදයෙම දාලා දින වචන යුත්තං හි කියලා හදන එක නේද වඩා හොඳ කියලා. ඒකෙත් යුක්තියක් පේනවා. يعني හැදෙන්න ඕන පදයට දෛකනේ දින වචනය හා එකඟ වුණ වචනය ඊට පසුව විසන්දි කරලා අපව හදාගෙන යන එක වඩා හොඳයි. ඔව් සම්දිපදය මෙතනින් දාගෙන ඊට පසුව විසන්දි කරලා මුලින්ම සම්දිපදේ දාලා එහෙම ඊට පසුව අපහු අවසානෙටත් ඒ උත්තරේම එන්න. ගණිතයේදී අර සාධනය කරන්න තියෙන්නේ නේද උත්තරේ දීලා මැද නැති වුණොත් හැබැයි ලකුණු නැහැ. නැත්නම් හරි ලේසියිනේ උත්තරේ දීලා තියෙන්නේ කියලා. එහෙම බෑ මැද ඒ හදපු විදිය එන්න ඕනේ. නැත්නම් මෙතන తత్రాయං ගින වචන යුත්තං හි මැද නැහැ. ආපහු අගත් తత్రాయං කියලා ඉරි කැලි දෙකක් ගහලා එහෙම බෑ. නේද? ඒ ටික හැදුණු විදිය. හරි. මේ අනිත් ඒවත් ඒ විදිහට හදලා තියෙන ඒ පැහැදිලි ඒවා. අපි එමන ඊළඟ සූත්‍රයට යමු නේද? කවුද ඊළඟට කියවන්නේ?
ආසරයන්ස ලෝකස්ස ඉති දේව ඉති වී අති පතන් පතන්ති වී අතිමා අතිනාමෙන්ති සංඝාටි අපි ජීවිත හේතු අපි විච්චු ඉව කිංසු ඉදහ චිත්තං
මිත්තං
විවිතං විත්තං සාධෝ ඉති තීද පරසරාණං රූපේ කතේ ලුත්තේ දීඝන්ති ච වත්තතේ උබෝච
බෝච. හරි. එතකොට මේ ලෝකස්ස ඉති දේව ඉති වී අතිපතಂತಿ වී අති නාමෙන්ති සංඝාටි අපි ජීවිත හේතු අපි විජ්ජු ඉව කිංසු ඉධ විත්තං සාදු ඉති ඉති ඉධ යන මේ උදාහරණයන්හි පරස්සරාණං ලෝපේ කතේ පරස්සරයන්ට ලෝපය කළ කල්හි يعني පරස්සර ලෝපය කළ කල්හි ඒ කියන්නේ මොන සූත්‍රයෙන්ද පරස්සරේ ලෝපය කරන්නේ ආ ඒක ඉතින් සටහනක් හරි මෙතන දාගන්න ඕන වාපරෝ සූත්‍රයෙන් පරස්සර ලෝපය කළ කල්හි ලුත්තේ යනුද දීගං යනුද මතු සූත්‍රයේහි වැටේ එතකොට අපි මේ පද අනුවර්තනය කරලා ගන්නවා කලින් කියපු සූත්‍රවලින් සරෝ කියන වචනය පරස්මින් කියන වචනය සරෝ කියන වචනේ කොහෙන්ද අපි අනුවර්තනය කරලා ගන්න ඕන සරාසරි ලෝපන් සූත්‍රේ පරස්මින් කියන වචනය කියමු බලන්න කවුද ධම්මවිදූ ආයස්ම කොහෙන්ද පරස්මින් කියන වචනේ ගන්නේ මොන සූත්‍රයෙන්ද ඔව් වා පරෝ අසරූපා කියන එකේ පරෝ කියන එක අපි විභක්ති වෙනස් කරලා පරස්මින් කියලා හදා ගන්නවා කොචි සහ ලුත්තේ කියන වචන දෙක ගන්නේ මොකද්ද සූත්‍රය කවුද කියමු බලන්න අනෝපමායස්ම ආ කොචාස වන්නන් ලුත්තේ කියන සූත්‍රේ ලුත්තේ කියන එක ගන්නවා දීගං කියන පදය මොන ඒක අහන්න ඕනේ කස්සපයස්ම බලන් ඉන්නේදී ඒ උත්තර දෙන්න මේ යද්දිම hina වෙනවා නේද මේ දැන් ටිකකට කලින් කියපු සූත්‍රයෙන් නේද මේ ටික අපි අනුවර්තනය කරලා සූත්‍රයේ අර්ථ අදා ගන්නවා එතකොට මේකත් දීඝ විධාන සූත්‍රයක් පූර්වස්වර දීඝ විධාන සූත්‍රයක් විධාන සූත්‍රවල එතකොට දීඝ විධානයක් කෙරෙන සූත්‍රයක් කොහොමද අපි අර්ථ ගන්නෙ පරස්මින් ලුත්තේ පරස්වරය ලොප්පු කල්හි කොචි ඇතැම් තැනකදී පුබ්බෝ සරෝ ච පූර්ව ඌසරයද ඔව් පූර්ව ඌසරය දීගංච දීර්ඝද වෙත් එහෙම නැත්නම් පූර්ව ස්වරයද දීර්ඝ වෙත් කියලා ගත්තත් වරදක් නැහැ උබ්බෝ සරෝච දීගං හරි අපි වෘත්‍ය කියමු පුබ්බෝ සරෝ පූර්වස්වරය පරස්සරේ ලුත්තේ පරස්සරය ලොප්පු කල්හි කොචි ඇතැම් තැනකදී දීඝං පප්පෝති දීර්ඝයට පැමිණේ කියන එක තමයි තේරුම ච චග්ගහණං මේ චකාරය ගැනීම චකාරයක් ගැනීම සූත්‍රයට ලුත්ත දීගක් ගහන අනුකඩ්ඩ නැත්තම් ලුත්ත කියන වචනයත් දීග කියන ග්‍රහණයත් අනුකඩ්ඩණය පිණිසයි මොකද මේ අනුකඩ්ඩණය කියලා කියන්නේ ඇද ගැනීම කියන එකයි අනුකඩ්ඩණය කියන්නේ ඇද ගන්නවා ඒකේ ඒ පදය ඇද ගන්නවා තං එසේ අනුකඩ්ඩණය කිරීම ඔව් තං චානු කඩිතං උත්තරත්‍ර නානුවත්තේති ඥාපනත්තං එසේ චකාරය අනුකඩ්ඩණය කිරීම මෙතනින් එහා සූත්‍රවලට දීගං කියන පදය අනුවර්තනය වෙන්නේ නැහැ කියන බව කියන්නයි ඇයි එහෙම කළේ දීගං කියන වචනය දැන් අපි අනුවර්තනය කරගෙන ආවනි සූත්‍ර මෙතෙන් දෙනකන් උඩ සූත්‍ර දෙකේදී ඒක එතනින් එහාට යෙදෙන්නේ නැහැ කියන බව කියන්නයි. පැහැදිලිද? ඒ ඉතින් ව්‍යාකරණයේ තියෙන රීති ඒ මොකද? අධික අකුරකින් අධික අර්ථයක් කියවෙනවා කියලා රීතියක් තියෙනවා ව්‍යාකරණයේ. මේ සූත්‍රයක අමතර අකුරක් අමතර වචනයක් තිබුණොත් ඒකෙන් අධික අර්ථයක් කියවෙනවා. ඒක මෙතන මේ කියවෙන ච කියන අධික මේ කොටසෙන් විශේෂයෙන් කියවෙන අමතර අර්ථයක් තමයි මෙතනින් එහාට මේ සූත්‍රයෙන් එහාට දීගං කියන වචනය යෙදෙන්නේ කියන එක අනුවර්තනය වෙන්නේ. සන මෙතනදී විශේෂයෙන් කියන්නේ දීගම් පදය ගැන දීර්ඝ ග්‍රහණී ගැන තමයි කියන්නේ. ඔව් ඒ ච වලින් එතකොට තව කාර්යයක් කරනවා ලුත්ත දීඝ කියන වචන දෙකත් උඩ කියපු ඒ වගේ ඇදලා ගන්නවා මේ සූත්‍රයට අනුවර්තනය කර ගන්න කියන එකයි කියන්නේ. යන්නේ කියලා කියනවා. මොකද ඒ චකාරේ නැතත් අනුවර්තනය කරගන්න පුළුවන්නේ. චකාරය අවශ්‍යම නැහැ අනුවර්තනය කරගන්න. ඒක අපි කලින් ඒ වගේත් කරගත්තානේ. ඒකට මේකෙදි ච වලින් කෙරෙන්නේ මේ අනුවර්තනය කරගත්තු දීගම් පදය මෙතනින් එහාට යන්නේ නැති බව කියන්නේ කියලායි කියන්නේ. ඔව් මේ සූත්‍රයට උන. හැදෙන එකෙන් උදා ඊට පසුව හැදෙන පද ටික දක්වලා තියෙනවා. කොහොමද හැදෙන්නේ? ලෝකස්සාති දේවාති වීති පතಂತಿ වීති නාමෙන්ති සංඝාටිපි ජීවිත හේතුපි විජ්ජූව කිං සූදවිත්තං සාධූති. මේ තැන් වල පේනවා ඇති ඒ හැම එකේම පරස්සරය ලොප්ුණා වාපරවස රූපා සූත්‍රයෙන්, පූර්වස්සරය දීර්ඝ උනා පුබ්බෝච කියන මේ සූත්‍රයෙන්. පැහැදිලිද? අපි මේ පද හැදෙන හැටි ඉස්සරහට බලමු. ක්වචි ඉති කිං ඇතැන් තැනකදී යයි කීවේ කුමක් නිසාද? යස්ස දානි ඉතිස්ස ඉදානිපි තේසුපි චක්කුන්ද්‍රියං කින්නුමාව යනාදී තැන්වල පරස්සරය ලෝප උනත් පසුස්වරය ලොප් උනත් පූර්වස්වරය ලොප් නොව දීර්ඝ නොවන බව දැක්වීමටයි. මේ තැන්වල පරස්සරය ලොප් උනා හැබැයි පූර්වස්වරය දීර්ඝ උනේ නැහැ. යස්ස දන ඉදානි පරස්සරය ලොප් වුණා යස්ස දානි කියලා හැදුනා. ඒක දීර්ඝ වුණා නම් යස්සාදානි වුණානේ වෙන්න ඕනනේ. එහෙම වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඉතිස්ස කියන එක ඉති අස්ස පරස්සරය ලොප් වුණාම පූර්වස්වරය දීර්ඝ වුණා වුණොත් ඉතිස්ස වෙන්න ඕනනේ. එහෙම වෙන්නේ නැහැ කියලායි මේ කියන්නේ. ඉදානීපි තේ සූපි චක්කූන්ද්‍රියං කින් නූමාව යනාදී ලෙස දීර්ඝ නොවන බව දැක්වීමටයි කියලා කිව්වම හරි. පැහැදිලිද? ආ. එහෙම දීර්ඝ වෙන්නේ නැහැ. මේ පේන මෙති වචන හැදිලා තියෙන විදිය. ලෝකස්ස ඉති ලෝකස්ස කියන තැන අයන්න වෙන් කරගත්තා. ඉති කියන එකත් තියෙනවා. එතකොට ස්වර දෙකක් එක ළඟ තියෙනවා. ඒ දෙන්න සමාන ස්වර නෙවෙයි. ඒ නිසා පසු ස්වරේ ලොප් කරන්න පුළුවන්. මේ පේන වැඩි පරස්වරයේ ලොප් වෙන්න පුළුවන් තැනක් මේ ඉති කියන වචනයත් එක්ක පිටුපසින් තියෙන අපි අර කතා කළේ මතක ඇති. අවන්නතෝ පරෝදානි තීවේ වාදි විවජ්ජිතෝ කියලා කිව්ව එතන මතක ඇති. හා එතන ඉති ඉව ඒව කියන පද තිබුණා. මේ තියෙන ඉති. ඒකට ඒ නිසා මෙතන අයන්නෙන් පරව ඉති තියෙනවා. ඒ නිසා මේක ලොක් කරන්න පුළුවන්. ඒකට පරස්වරයේ ලොක් කළා. ඊට පසුව මේ සූත්‍රයෙන් අපි පූර්වස්වරය දීර්ඝ කරා. පූර්වයේ තියෙන අයන්. ඊට පසුව ලෝකස්සාති කියලා එකතු වෙනවා. දේව ඉති කියන එකත් එහෙමයි දේවාති. වී අතිපතන්ති වීතිපතන්ති කියලා වෙන හැටි. මේ උදාහරණ බලාගෙන තමනුත් ඉතිරි ටික තමන්ට පුළුවන් විදිහට අවම එකක් හරි එක සූත්‍රයකින් එක පදයක් හරි හදන්න. එක සූත්‍රයකින් එකක් හරි. ගොඩක් කීවොත් කොහොමවත් හදන්නේ නැති නිසා නේද? බලවතරේ ඔය කියරි හදලා තියෙනවා නම් ඇති මේ දැන් බලවතරේ ඉන්නේ නැති සූත්‍ර එනවා මේකේ ඒ ටික හදන්න වෙනවා නේද හරි එහෙනම් ඒ සූත්‍රය අවසන් වෙනවා අපිට ඊළඟ සූත්‍රය කතා කරන්න තියෙන්නේ කවුද ඒක කියමු බලන්න
අවසර සම්ස අධිගතෝ කොහොමේ අයං ධම්මෝ පුත්තෝතේ අහං තේ අස්ස පහීන පබ්බතේ අහං යේ අස්ස ඉතීදහ පුබ්බලෝපේ සම්පත්තේ යමේ දන්තසා දේසෝ
හරි මේ අධිගතෝ කොහොමේ අයං ධම්මෝ පුත්තෝ තේ අහං තේ අස්ස පහීනා පබ්බතේ අහං යේ අස්ස ඉති ඉද යන මේ උදාහරණයන්හි පුබ්බ ලෝපේ සම්පත්තේ පූර්වස්වරය ලෝපයට පැමිණි කල්හි සම්ප්‍රාප්ත වූ කල්හි පුබ්බ ලෝපය සම්ප්‍රාප්ත වූ කල්හි ඒ කියන්නේ පූර්වස්වරය ලෝපයක් කරන්න පුළුවන්කම තියෙද්දී එහෙම පුළුවන්කම තියෙද්දී ඒ ලෝපය වළක්වලා වෙනත් ආදේශයක් කරන්න තමයි මේ සූත්‍රය විධාන කරන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කරන්නේ අර ලෝපයක් වෙන්න පුළුවන්කම තියෙද්දී සරාසරේ ලෝපං සූත්‍රයෙන් පූර්වස්වර ලෝපේ වෙන්න තියෙද්දී ඒක නොවි වෙනත් ආදේශයක් දක්වන්න තමයි මේ සූත්‍රය රචනා කරන්නේ. පැහැදිලිද? කොයි තැන්වලද මේ සන්ධිය වෙන්නේ පේනවති අධිගතෝ කෝ මේ අයං එන මේ තැන්වල මේ අයං තේ අහං තේ අස්ස පබ්බතේ අහං යේ අස්ස ඔන්න ඔය තැන්වල එතකොට මේ තැන්වල මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. එතකොට මේ සූත්‍රයට සරේ කියන වචනය සහ පචි කියන වචනය අනුවර්තනය කරගන්නවා. සරේ කියන එක සරාසරී ලෝපං සූත්‍රයෙන්, පචි කියන පදය කියමු බලන්න කවුද. පචි පදය ගන්නෙ මොන සූත්‍රයෙන්ද? ධම්මීසායස්ම. පචි ලෝපං තාම ආවේ නැහැ. කොචාස වන්නන් ලුත්තේ සූත්‍රයෙන් තමයි ගන්න. හරි. එතකොට අපි මේ යමේ දන්තස්සාදීසෝ කියන සූත්‍රය පදවින් කරගන්නේ කොහොමද? මේ යටින් තියෙන පදවින් කරලා පේන මැටි. යං ඒ දන්තස්ස ආදීසෝ, එහෙමයි පදවින් වෙන්නේ. යං ඒ දන්තස්ස ආදීසෝ. අපි මේ අනුවර්තනය කරගත්තු මේකට උට ආදේශ විධාන සූත්‍රයක්. ආදේශයක් විධාන කරන්නේ අපි මේ අනුවර්තනය කරගත්තු පදත් එකතු කරලා මේකේ අර්ථ කියනවා. කොහොමද? සරේ, ස්වරයක් පසු ඇති කල්හි ඒ දන්තස්ස. ඒ දන්තස්ස කියලා කියන්නේ මේ පදයේ අන්තයේ ඇති ඒකාරයක ඒ අන්තයට කියන එකයි තේරුම. මේ හැදෙන පදවල අග ඒ යන්නක් තියෙනවා පේනවා ඇති. මේ පබ්බති කියන තැන හල්ත යන්නට බැඳුණු ඒ යන්නක් තියෙනවා. ඒ වගේම යී අස්ස කියන තැන එන්න මේ කියන ඒ යන්න ගෙනයි ඔය කියන්නේ. මෙන්න මේ මකාරයේ බැඳිලා තියෙන ඒ යන්න, තකාරයේ යකාරයේ ඒ බැඳිලා තියෙන ඒ යන්නට ඒ දන්තස්ස කොචි ඇතැන් තැනකදී යන් ආදේශෝ යකාර ආදේශයක් වේ. යකාර ආදේශයක් වෙනවා. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? කෙටියෙන්ම කිව්වොත් ඒ හට යකාරයක්. ඒක හල් යකාරයක්ම ගන්න එක වඩා පහසුයි. ඒක අපි වෘත්තිය කියනවා. ඒකාරස්ස පදන්ත භූතස්ස ඨාණේ. පදාන්ත භූත වූ ඒකාරයාගේ තැනෙහි සරේ පරේ ස්වරයක් පර කල්හි කොචි ඇතැම් තැනකදී යකාරාදීසෝ හෝති. යකාර ආදේශයක් වෙයි. ඊට පසුව වැදගත් රීතියක් මෙතන කියනවා. අකාරේ මේ තේ යේ සද්දාදීසු ඒව අයං විදි. අකාරයක් පසුව තියෙන අවස්ථාවක, අකාරයක් පසුව තියෙන අවස්ථාවක මේ තේ යේ සද්දාදීසු ඒව. මේ තේ යේ කියන සබ්දාදීන් හිම තමයි මේ විධානය වෙන්නේ. මේ තේයේ මකාර තකාර මේ පේනවා ඇති. මේ තැන්වල තියෙන්නේ ඒ ටික විතරයි. මේ තේයේ, මේ තේයේ. මකාරස්ත ඒකාරය, තකාරස්ත ඒකාරය සහ යකාරස්ත ඒකාරය. තව මයන්නත් එක්ක, හල් මයන්නත් එක්ක බැඳුණු, හල් තයන්නත් එක්ක, හල් යයන්නත් එක්ක බැඳුණු ඒකාරය තම විතරයි මෙන්න මේ සූත්‍රය යෙදෙන්නේ කියන එකයි කියන්නේ. ඒකත් වෙන්නේ පිටුපසින් අයන්නක් තියෙන අවස්ථාවකදීම විතරයි. අකාරේ ආයන්නක් නෙවෙයි. පිටුපසින් අයන්නකුත් තියෙන්නම ඕන. ඉතින් හරි ලේසි නේද? නිශ්චිතව යෙදෙන තැන් කියනවා. දැන් බාලාවතාරයේට වඩා රූපසිතියේ තියෙන විශේෂත්වය තමයි මේ තැන් අර නිශ්චිතව කියනවා. මේ තැන් වල තමයි හරියටම යෙදෙන්නේ කියලා. මෙච්චර විස්තර කරන්නේ බාලාවතාරෙදි. එයි මෙච්චර විස්තර වැඩිපුර කරන්න ගියොත් පොඩි අයට සමහර විට තේරෙන්නේ නැති නිසා. දැන් එක උදාහරණයක් විතරනේ කියන්නේ බාලාවතාරි නේද? ඒර බොහොම සරලව ඒ කරුණු කියන්න නිසා ඉතින් වැඩි විස්තර කියන්නේ නැහැ මෙච්චර. හරි. ඊට පස්සෙ අපි මේ ටික කියාගෙන යමු. යං ඉති යං රූපං. ඒ කිව්වේ යං ආදේශෝ කියලා කිව්වේ යං ආදී යං රූපං කියලා කිව්වේ යකාර රූපය කියන එකයි. යකාර රූපය යකාරය. ඒ ඒව අන්තෝ ඒ දන්තෝ. ඒ කාරයම අන්තය ඌයේනොයි ඒ දන්ත නම් වෙයි. ඒ ජන්ත හිම නෙවෙයි. ඒ දන්තාදීසෝ කියලා කිව්වනේ. ඒකේ මේ ඒ දන්ත කිව්වේ පදාන්ත ඒකාරය කියන එකමයි. ඒ අන්තය ඌ ඒකාරය. ඒකාරයම අන්තය ඌ යේනොයි. එහෙම නැත්නම් අන්තය ඌ ඒකාරය. ඒ දන්ත. ආදේසිට්ඨානේ ආදිසතිති ආදේශෝ. ඒකට ආදේශය කියලා අපි කියන්නේ කාටද? ආදේශීගේ තන පෙනී සිටින කෙනා. ආදේශීගේ ස්ථානයෙහි පෙනී සිටින්නේ නුයි ආදේශ නම් වෙයි. ඒ කියන්නේ යම් කෙනෙක්ව අයින් කරලා ඒ වෙනුවට එන කෙනාට අපි කියනවා ආදේශය කියලා. ආදේශී කියලා කියන්නේ ආදේශයට ලක් වෙන කෙනාට. ඒතර මේ සූත්‍රයේදී ආදේශී තමයි ඒකාරය. ආදේශය තමයි යකාරය. යටින් ඉතින් සටහන දාගන්න ඕනේ. ඒ කියලා කිව්වේ ආදේශී. යකාරය කියලා කිව්වේ ආදේශය. පාලියෙන් නම් ආදේශෝ ආදේශ. ව්‍යංජනේ ඉති අධිකිච්ච දීඝං ඉති දීඝෝ. එතකොට දැන් මේ ආදේශය කලයින් පසුව දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ. දැන් අපි උදාහරණයකට ගමු. එක පදයක් අධිගතෝ කෝ මේ අයං කියන පදය. මේ අයං කියන තැන දැන් පේනවා ඇති මේ අයං ධම්මෝ. ඒ යන්නට මේ සූත්‍රයෙන් යමීදම් තස්සාදේසු සූත්‍රයෙන් ඒ හට හල් යකාරය ගත්තා. දැන් හරි වැඩේ. දැන් තියෙන හල්ම යන්න හල්යා යන්න. ඊට පසුව දේශනාවේ තියෙන ම්‍යායං කියලා දීර්ඝ වෙලා. දැන් ඒ දීර්ඝය කරන්නේ කොහොමද? දැන් අපි කලින් කතා කරපු සූත්‍රයෙන් දීර්ඝ කරන්න පුළුවන්ද? බැ. ඒකෙන් කරන්න පුළුවන්නේ පූර්වස්වරේ ලොක් කළාම තමයි පරස්වර දීර්ඝය උනේ. මෙතන පූර්වස්වර ලෝපයක් උනේ නැහැ. එහෙමනම් ඒ සූත්‍රයෙන් දීගම් කර දීර්ඝ කරන්න බෑ. එහෙමනම් ව්‍යංජනේ ඉති අධිකිච්ඡ දීගම් කියලා රූප සිද්ධිය කිව්වේ ඒකයි. මේ ව්‍යංජනේ ව්‍යංජනයක් ඇති කල්හි කියලා ඒ පදය යොදාගෙන ව්‍යංජන සූත්‍ර ව්‍යංජන සංදිවලදී කතා කරන දීර්ඝය. ව්‍යංජනයක් තියෙද්දි పూర్වයේ ව්‍යංජනයක් තියෙන අවස්ථාවක අපට දීර්ඝ කරන්න පුළුවන්. ව්‍යංජනයක් පසුව තියෙන අවස්ථාවක දීර්ඝ කරන්න පුළුවන්. අන්න ඒ කියන සූත්‍රයෙන් මේ අයන්න ආයන්නක් බවට පත් කරනවා. පැහැදිලිද? ඔව්. යටති කියන. ඔව්. අපි මේක මෙතනදී මේ 37 වෙනි සූත්‍රය. කලින් එක නෙවෙයි. මේ 17 වෙනි සූත්‍රේනේ දැන් කතා කළේ. ඒ කතා කළේ ස්වර සංදි යටතේ. අපෝ 37 වෙනි සූත්‍රය පෙරලා බලා ගන්න පුත් තියෙනවනම්. ඔව්, රූප සිද්ධිය. 37. මොකක්ද එතන කියන්නේ? ඉතින් දීගම් තරාකෝ ව්‍යංජනේ පරේ කොචි දීගම් පප්පොන් කීපි සුත්තස් සුත්ත සුකුච්චාරණ ඡන්දානු රක්කනාණී සුදීගෝ කියලා දීර්ඝයක් ගැන කියනවා. අන්න ඒ කියන දීගම් සූත්‍රයෙන් තමයි මෙතනදී දීර්ඝය කරන්නේ. ඒ කොහොමද? දැන් පසුව තියෙනවනේ, දැන් මෙතන අයන් කියන තැන පසුව තියෙන්නේ යයන්න. ඒ නිසා ඒක ව්‍යංජනයක්. ඒ නිසා పూర్ව අයන්න ආයන්න බවට දීර්ඝ කරනවා. ව්‍යංජන දීර්ඝයි. 37 වෙනි සූත්‍රය. නෑ, එකම වචනේ එකම. ඒ අර නෑ, මෙතනදී දැන් මේක වෙනස් වුණ නිසා තමයි මේ විදිහට වෙන්නේ. දැන් මේක මේ කියලාම තිබුණා නම් ආයන් ධම්මෝ වෙන්නේ නෑ. දැන් මේ මෙතන ඊට පස්සේ දැන් සම්දි වෙනවනේ. ඒ නිසාම තමයි මේක වෙන්නේ. ඊට පස්සේ ම්‍යායන් කියලානේ වචනේ හැදෙන්නේ. මේ අයන් කියලා තිබ්බ එක ම්‍යායන් කියලා තමයි සම්දි වෙන්නේ. ඊට පසුව ඔව් ඔව්. දැන් මේකේ මේ සූත්‍රය කියන්න බෑ මේ පදය හදන්දී මේ කොටස නැතුව. ඒ නිසා තමයි ඒක ගැන කියන්නේ. මේ සූත්‍රය කතා කරනව නෙවෙයි මේ. ඒ සූත්‍රය තමයි අදාළ කරගන්නේ. ඔව් ඔව් ඔව්. ඔව්. ව්‍යංජන ඔව් 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 නෑ ව්‍යංජනයක් දීර්ඝ කරනවා කියලා නෙවෙයි යතන කියන්නේ. ව්‍යංජනයක දීර්ඝයක් කරන්න එතන කියන්නේ ව්‍යංජනයක් අර කල්හි ස්වරයෝ දීර්ඝ වෙති. පැහැදිලිද? එතන කියන්නේ. ඔව්. එතන මේ ඇත්තරම මේ මෙතනදී අපි කතා කරන්නේ මේ සූත්‍රය ගැනයි. දැන් ඒ සූත්‍රය විතරක් අරගෙන මේ පදේ හදන්න බෑ. ඒ නිසා තමයි මේ කතාව කියන්නේ. මේක මේ අමතර කතාවක්. පැහැදිලිද? මේ පදේ හදන්නේ මෙන්න මේ සූත්‍රේනේ අපි දැන් කතා කරන සූත්‍රය. ඒක යෙදෙන පදයක් හදාගෙන යද්දී අර දැනීමත් අවශ්‍ය වෙනවා. ඒකයි මේ කියන්නේ. ඔව් ඔව්. මේකෙත් වෙනම තියෙනවා සූත්‍රයක් නම්. ඔව් ඔව්. පහල ඉන්න සාමයෙන් ආවි. ඔව් ඔව්. ව්‍යංජනය නිමිති කොටගෙන නිමිත්ත විදියට එන්නේ ව්‍යංජනය. ඔව්. ඒක මෙතනදී ස්වරයක් ලොක් වීම නිමිති කොටගෙන මේ දීර්ඝ යෝනි. ස්වරයන් වලදී දීර්ඝ සංදීයේදී ස්වරයක් పూర్වයේ සිටි ස්වරය ලොක් වීම නිමිති කොටගෙන පරස්වරය දීර්ඝ වේ. ඒක අතනදී ව්‍යංජන වලදී ව්‍යංජනයක් පසුව සිටීම නිමිති කොටගෙන పూర్ව ස්වරය දීර්ඝ වේ. ඒක නිමිත්ත ව්‍යංජනයක් එතන. අපි කලින් දවසේ විස්තර කළා නිමිත්තක් කියන්නේ මොකද්ද කියලා නේද? මතක ඇති. ඔව් ව්‍යංජනේ ගන්න වෙන මේ පසුපසින් තියෙන අයන් කියන තැන යයන්. ඔව් මේක එහෙම නෙවෙයි. මේක එකම පදයේ පසුපසින් තියෙන යයන් තමයි ගන්න. මේ තැන්වල පේනවා ඇති මේ ව්‍යංජනේ පරේ කියලාමයි කියන්නේ. ව්‍යංජනයක් පසුව ඇති තල්, පරව ඇති තල්. ඔව් ඔව්. ඔව් එහෙමම අවශ්‍ය නැහැ හැම තැනකම. දැන් අභ්‍යන්තර සංදි කියලා තියෙනවා. දැන් මේක ඇත්තටම වචන දෙකක්ම තමයි. නමුත් නිමිත්ත විදියට අරන් තියෙන එකම වචනයේ පසුව තියෙන ව්‍යංජනය. ඔව්. හරි නේද? අපි එහෙමනම් අවසන් කරමු. තව ටිකක් තියෙනවා. ඒ ටික කතා කරලා. එතකොට අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ පුත්තෝ ත්‍යාහං ත්‍යාස පහීනා පබ්බ ත්‍යාහං යාස කියන වචන සැකසෙනවා. කොචි ඉතිකින් ඇතැම් තැනකදී යයි කීවේ කුමටද? කොචි කියලා සූත්‍රයේ කීවේ ඇයි ඇතැම් තැනකදී තමයි මේ වැඩේ මේ කටයුත්ත මේ සිදුවීම වෙන්නේ කියලා. තේනාගත පුත්තාමත්ති යනාදී තැන්වල මෙම සූත්‍රය නොයෙදෙන බව දැක්වීමටයි. කොහොමද මේ විසන්දිය? තේ අනාගතා. තේන ආගතා එහෙම නෙවෙයි. එහෙම වුණොත් දැන් කොහෙද යන්නක් තියෙන්නේ? එහෙම අපට ඕන විදියටම වෙන් කරලා බෑ. එහෙම වුණොත් දැන් මේ සූත්‍රයට ගැලපෙන්නත් ඕනනේ. පැහැදිලිද? කොහොමද? තේ අනාගත පුත්තා මේ අත්ති. එතකොට මෙන්න මේ තැන්වල මේ පේම ඇති. ඉතින් ඒ තැන්වල අර කියපු සිදුවීම තියෙනවා. අර තේ මේ කියන අකුරුත් තියෙනවා. ඒ වගේ පිටුපසින් අයන්නකුත් තියෙනවා. හැබැයි ඒ වුණාට වෙනස් විදියකටයි සංදි වෙලා තියෙන්නේ. තේ නාගතා පරස්වරය ලෝපය වෙලා මෙතනදී වාපරෝ සූත්‍රයෙන් ලොප් වෙලා. මෙතන පූර්වස්වර ලෝපය සරාසරී ලෝපං සූත්‍රයෙන් පුත්තාමත්ති වෙලා. ඒතර වින සූත්‍රය යෙදිලා පද හැදිලා තියෙනවා. මේ සූත්‍රය යෙදෙන්නේ ඒ නිසා තමයි කිව්වේ. ඇතැම් තැනක තමයි මේ සූත්‍රය යෙදෙන්නේ කියලා. පැහැදිලිනේ කතාව නේද? අන්තග්ගහණංකින් මේ පදයේ අන්තයේ තියෙන ඒ යන්නට තමයි මේ යකාර ආදේශය වෙන්නේ කියලා කිව්වේ. ඇයි අන්තයේදී පදය අන්තයේ තිබුණොත් තමයි මේ වැඩේ වෙන්නේ කියලා කිව්වේ? ඇයි ධම්මචක්කම් පවත්තින්තෝ දමින්තෝ චිත්තං යනාදී තැන්වල තේ මේ අකුරු තිබුණත් පසුව අන්ත ශබ්ද අයන්නක් තිබුණත් මේ සූත්‍රය නොයෙදෙන බව දැක්වීමටයි. ඒ කියන්නේ මොකද්ද? පවත්තින්තෝ කියන වචනේ දිලා තියෙන්නේ කොහොමද? පවත්ත දන අන්ත අන්ත ප්‍රත්‍යයනේ. මේක කිතක ප්‍රත්‍යක්නේ. පවත්ත දන අන්ත දමින්ත කියන තැනත් එහෙමයි. දැන් දමීති කියන ක්‍රියාපදයෙන් හැදෙන දමී අන්ත පවත්තේති කියන එකෙන් හැදෙන පවත්තේ දන අන්ත අන්තප්‍රත්‍ය කිතක. එහෙම වුණොත් දැන් මේක පදයක් ඇතුලේ තමයි මේ සන්ධිය වෙන්නේ, අභ්‍යන්තර සන්ධිය. ඒ නිසා ඒ වගේ තැන්වල මේක වෙන්නේ නැහැ කියලා කියන්නයි මේ කියන්නේ. එහෙම තැනකදී මේ සූත්‍රය දෙන්නේ. හරි නේද? එමනම් අදට ඇති නේද? එමනම් අවසන් ඒ විස්තරය. දවසෙත් අපි ඒ ව්‍යාකරණ සාකච්ඡා කිරීම වශයෙන් ඉරස් කර ගන්නට යෙදුණු හැම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුටමත් නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා කියලා අපි අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරං ဣත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වෝ ඥාතීනං හෝතු සුපිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ බන්තේ අච්ඡයං කම මේ ධම්ම සම්දික්ඛික අකාලික අච්ඡයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර සාදු සාදු සාදු.